මාතෘකාවක් වශයෙන් ලැබිලා තියෙන්නේ සීල සත්ත්ව විසුද්ධිය මුල් කරගෙන ආර්ය මාර්ගය වඩා ගැනීමට අවශ්‍ය කරන පහසුම කර්මස්ථානයක් මුලටම තෝරා ගන්න. අය කුමක් ගත යුතුද කියන කාරණේ. මේකදී අපි තේරුම් ගන්නට අවශ්‍යම කරන කොටස තියෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියලා. විසුද්ධ භාවයට පත් වෙන නැත්නම් ආර්ය මාර්ගයේ පූර්ණීය කරගන්න සත්‍යයට පත් වෙන්න අවශ්‍ය කරන කාරණා හතක් තියෙනවා. අපි ඒකට සත්‍ය විසුද්ධිය කියලා කියනවා. මෙන්න මේ සත්‍ය විසුද්ධිය තෝරා ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඉච්චෙල්ලක්. මුලින්ම දැනගත යුතු කාරණිය. මම හුඟක් විග්‍රහ සාහිත්‍යෝ තේරුම් ගන්න තියෙනවා එක එක සතර අතිපට්ඨානයේ වැඩිම ආදි වශයෙන් විග්‍රහ කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනකොට මේක විග්‍රහ කර මූලික ධර්මයේ විග්‍රහ කරගත්තාට පස්සේ අපි කොයි ව්‍යාකාරයෙන් ගත්තත් ඒ අනුකූලව අපි හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් යථාර්ථයෙන් පූර්ණිය කරගෙන යනවා නම් සීල විසුද්ධියෙන් කරන්නේ ඒකමයි. ත්‍රිවිධ විචාරිතේ පූර්ණිය කරනවා කිව්වත් සතර සතිපට්ඨානයේ පූර්ණිය කරනවා කිව්වත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණිය කරනවා කිව්වත් සත්ත බොජ්ජංග ධර්ම පූර්ණිය කරනවා කිව්වත් මේ කොයි යකින් පෙන්නුවත් 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාගයි පෙන්වන්නේ. දැන් මේකෙදී අපි හොඳින්ම තේරුම් අරගන්න ඕනේ සත්ත විසුද්ධි ක්‍රමයත් එක්තරා ක්‍රමයක්. ඔය කියන 36 බෝධිපාක්ෂික ධර්මයේ වඩන ක්‍රමයක් තමයි සප්තවිසුද්ධි මාර්ගෙන් ගෙනියන ක්‍රමය. දැන් ඔය ක්‍රමයෙන්ම තමයි අනිත් ක්‍රම වලින් කිව්වත් ඔය හැම ක්‍රමයකින්ම විග්‍රහ කරනකොට සප්තවිසුද්ධි ක්‍රමය විග්‍රහ කරපියක ඕනනම් ත්‍රිවිධ සුචරිත ක්‍රමය විග්‍රහ කරන්නත් පුළුවන්. ඒකම සතර සතිපට්ඨානිය වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී වශයෙන් විග්‍රහ කරන්නත් පුළුවන්. මේ කොයි අතින් විග්‍රහ කරගෙන ගියත් විග්‍රහ යන්නේ ඔය රටාවටයි. එකක් විග්‍රහ කරගත්තාම සෑම දෙයක්ම සෑම ක්‍රමයකම කර්මස්ථානයක් වඩනකොට 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන්නේ නැත්නම් සත්බොජ්ජංග පූර්ණ වෙන්නේ ආදි වශයෙන් කොහොම කිව්වත් පූර්ණ වෙන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම තුලින්. විග්‍රහ කරගන්නකොට අපිට පේනවා එකින් එකට මේ බෝධිපාක්ෂික ධර්මයන්ට හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හෝ සතර සතිපට්ඨානයට හෝ අඩංගු වෙන්නේ නැහැටි විග්‍රහ කරගන්න පුළුවන්. එතකොටයි තීරෙන්නේ ආර්ය මොන විදිහෙන් හරි සාසනික මාර්ගයක් අනුගමනය කළා නම් ඒක ත්‍රිවිධ සත්‍යය පූර්ණ කරන මාර්ගය. ඒ අනුව නම් ඒක විග්‍රහ කළ හැකියි. සතර සතිපට්ඨානය පූර්ණ කරන මාර්ගය වශයෙන් උනම් එහෙම විග්‍රහ කළ හැකියි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන ආකාරයෙන් උනම් එහෙම විග්‍රහ කළ හැකියි. බොජ්ජංග භාවනා වශයෙන් උනම් එහෙම විග්‍රහ කළ හැකියි. කොයි ක්‍රමෙන් කළත් කරන්නේ 36 බෝධිපාක්ෂික ධර්ම තුලින් නිවන් මාර්ගය වැඩෙන හැටි. ප්‍රතිය තේරුම් ගන්න ඕනේ. දැන් මෙන්න මේ තුලින් අපි දැනගන්න ඕනේ සීල විසුද්ධිය තෝරා ගන්න. දැන් අපි සමාදාන වෙන එකක් තියෙනවා නම් සමාදාන වෙන්නේ වත. වත විසුද්ධිය නෙමෙයි. යද වෙනකොට බොහෝකටම පටලවාගෙන තියෙන දෙයක්. දැන් පංච සීල වත, අෂ්ටාංග සීල වත, නවාංග උපසත වත, ගිහි දස සීල වත, සාමණේර දස සීල වත, උපසම්පදා දස සීල වත කිව්වත් ඒ වගේම අපි ආජීව අෂ්ටමක සීලය කියලා කිව්වත් ඔය කොයි ආකාරයෙන් කිව්වත් ගිහි පැවිදි දෙපාර්ශවයටම යම්කිසි වතක් පූර්ණේ කරනවා නම් යම් සමාදානං තං වතං කියන එකට ඒක වැටෙනවා. යම් සමාදානයක් ඇද්ද ඒක වතකි. සංවරත් හේන සීලං සංවරත් වී පිහිටීමක් ඇද්ද ඒ සීලයේකි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සංවරත් වී පිහිටීමක් නැත්නම් සීලයක් පහළ වෙන්නේ නැහැ. සංවරත්තේ පිහිටීමෙන්මයි සීලියක් පහළ වෙන්නේ. දැන් සංවරත්තේ කොහොමද පිහිටන්නේ? වතෙන් මොකද්ද කරන්නේ? මේ කියන කාරණා අපි එකින් එක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. වතකින් කරනවා සීලයට ආධාරයක් දෙනවා. වත නැති අය සීලයේ පූර්ණ කරගෙන තියෙන බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. එක වතක්වත් සමාදන් වුණේ නැහැ. නමුත් බණහල අවසාන වෙනකොට සෝතාපන්න වෙලා සෝතාපන්න කෙනාට අකණ්ඩ අචිද්‍ර අසබල අකල්මාස කියන කැඩෙන්නේ නැති හිදුරු වෙන්නේ නැති ඒ වගේම දුබල වෙන්නේ නැති කාට බැඳෙන්නේ නැති සීල ගුණයක් ලැබෙනවා. හැබැයි වත කියන එක එහෙම නෙවෙයි කැඩෙනවා. ඒකට හේතුව අපි බලන්න ඕනේ. නොකැඩෙන්නේ ඇයි? නොකැඩෙන්නත් හේතුවක් තියෙනවා. මොකද මේ ධර්මයේ හේතු බලවාදය. ඇයි කැඩෙන්නේ නැත්තේ? ඇයි බිඳෙන්නේ නැත්තේ? ඇයි සිදුරු වෙන්නේ නැත්තේ? ඇයි කාට බැඳෙන්නේ නැත්තේ? ඒකට හේතුව මොකද්ද? ඒකත් අපි දකින්න ඕන. දැන් අපි සමාදාන් වෙලා ඉන්න දේක් තියෙනවනම් සමාදාන් වෙලා ඉන්න දේ තුලින් අපිට යම් කිසි ආකාරයකින් හොඳවට හොදිසියෙන් ඉන්නකම් ඒ සමාදානිය කැඩෙන්නේ නැතුව බේරාගත්තේ. අපි මෙහෙම හිතන්නකෝ, අපි පොඩි උදාහරණයක් කරා. මම ඉස්සෙල්ලා මූලික උදාහරණ වලින් තෝරාගෙන ඉන්න ඕනේ. යම් කෙනෙක්ගේ යම් හේතුවකින් අත කපනවා. මොනවා හරි අසනීපයක් නිසා ඒ අත කපනවා. අපි අත කපන්නේ ඉස්සෙල්ලා එයාට කියනවා, අහවල් ජාතියේ බැරි වෙලාවත් අල්ලන්න එපා ඇති. මේ වගේ ජාති අල්ලන්න එපා. දැන් අපිට ඔහොම අපි කවුරු හරි කියනවා, මොන මොනවද අල්ලන්න එපා. දැන් අපි මොනවා හරි ජාති ටිකක් කියනවා. කොහේ ගියත්, කොහේදී දැක්කත් මෙන්න මේ ජාති අල්ලන්න එපා. අර අත තියෙන තාකල්, අත් දෙක තියෙන තාකල් ලේමුණු මනුස්සයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනේ. ඕනකමකුත් තියෙනවා නම්, පුරුද්දට හරි අහු වෙනවා නම්, අල්ලෙනවා නම්, එයා හොඳ හෝදිසියකින් ඉන්න ඕනේ. ඒ කිව්ව ජාති මතක තියා ඉන්න ඕනේ. අල්ලන්න නැතුව බේරිලා ඉන්න. එයාට අල්ලන්න නැතුව ඉන්න පුළුවන්. යම් හේතුවකින් මිනිහ අත කපනවා. අත් දෙක කපන්න සිද්ධ වුණා. දැන් අත් දෙක නැහැ. දැන් එයාට තියන්න ඕනද? අහවල් ජාති හැම බැරිවත් අල්ලන්න එපා කිය. අවසියෙන් හිටියොත් එහෙම අහුවේයිද? අත් දෙක නැති කෙනා. කෙනෙක්ගේ අත් දෙක කපලා දැම්මා නම්. එයා අවසියෙන් හිටියා, සිහියෙන් හිටියා. අල්ලන්න එපා කියන වචනේ කියන්නවත් ඕනේ නැද එයාට? ඕනකමක් නැහැ. මොකද අත් දෙක නැහැ. මොනවා අල්ලන්නද? හොඳ අත් දෙක නැති බව එයා දන්නේ නැතුව ඉන්නවා. ඒත් අහුවේයිද? අත් දෙක නැති බව සිහි කර ඉන්නවා. ඒත් අහුවේයිද? කොහොමවත් අහුවෙන ක්‍රමයක් නැහැ. හැබැයි අත් දෙක තියෙන තාකල් එයාට හොඳව පරිස්සමක් කියා දෙන්න ඕනේ. හැමිලියෙම මනස සිහියෙන් ඉන්න. හොඳව සිහියෙන් ඉඳලා මෙන්න මේ වැරදි වැරදි ටික හිතෙන් කයින් වචනෙන් කරන්න එපා. එහෙනම් එයාට ඒක හිත කය වචනේ උපකරණයක් වෙලා තියෙනවා නම් යම්කිසි වැරදි වැඩකට. ඒ උපකරණයක් වෙලා තියෙනකන් එයාට සිද්ධ වෙනවා පරිසං කරගන්න. වත පරිසං කරගන්න සිද්ධ වෙනවා. වතක හික්මිලා ඉඳලා ඒ තුලින් එයාට සිද්ධ වෙනවා අර වැරදි පැත්ත දුෂ්චරිත පැත්ත නොකර ඉන්න. හොඳයි, හිත තුල ඒක වැද්ද ගැනීමට මූල ධර්මයක් තියෙනවා නම් හේතුවක් තියෙනවා. යම් ක්‍රමයකින් ඒ හේතුව බිඳ දැමන. ඉතින් එයාට වතකින් වැඩක් තියෙනවා. අර වතකින් කරන්න දෙයක් නැහැ. දුෂ්චරිතයට හේතුකාරක වන්නා වූ මානසිකත්වයක් යම් කෙනෙකුගේ නැති වුණා නම් ඊට පස්සේ එයාට දුෂ්චරිතයන්ගෙන් වෙන් වෙන්න වතක් පනවන්න ඕනේ. පැනෙව්වත් නැතත් එයාගෙන් ඒක සිද්ධ වෙන්න විදිහක් නැහැ. මොකද හේතුව? එයාගේ මානසිකත්වයේ තුල ඒ දුෂ්චරිතය හටගන්න තිබිච්ච හේතුව නැහැ. නැහ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් මේ ආර්ය මාර්ගය කියන්නේ ඔන්නේ දුෂ්චරිත හට ගැනීමට තියෙන හේතුව බිඳහරින ක්‍රමයක්. වත කියන්නේ ඒ හේතුව බිඳින් නැතුව ඒක වැත්තකින් තියලා හොඳට සිහි බුද්ධියෙන් පරිස්සම් වෙවි නොකර ඉන්න ක්‍රමයක්. දුෂ්චරිත නොකර ඉන්න. කෙරෙන්නේ ඉඳ තියෙනවා. මොකද හේතුව තියෙන නිසා. එන හැම වෙලේම මනසීයකින් ඉඳලා ඒ මොනවාවත් මම ප්‍රාණඝාත කරන්නේ, මං හොර මර වංචා කරන්නේ, මං සුරා සූදුරාජ කරන්නේ, මං බොරු කියන්නේ, මං කේලම් කියන්නේ, මං පරුස වචන කියන්නේ, මං ප්‍රලාප කියන්නේ, මම හොඳ සමාදාන වෙච්ච වතක ඉඳලා මේ ටික කරගෙන ඉන්නේ කියලා එයාට ඒක කරන්න වෙනවා. එයාගේ මානසිකත්වය සුද්ධ වුණා නම් යම් තවසක් හරියාකාර ක්‍රමයක් තුලින් එයාට මම ප්‍රාණඝාත කරන්නේ, මං හොර මර වංචා කරන්නේ කියලා සමාදාන වෙන්න එකක් තියෙනවා අදිතිරේ. සමාදාන වුණත් එකයි නැතත් එකයි එයාගෙන් කෙරෙන්න හේතුනේ. මොකද හිතේ හටගන්න තිබිච්ච කාට හටගන්න තිබිය මුල කැපිලා. මෙන්න මේක තියෙන අනුසේ බිඳිනවා කියේ. හිත තුල මතුවෙලා නැහැ. ඒකට හේතුකාරයක් ආපුවම මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම හේතුකාරයක් ආපු තැන මතුවෙන්න ඉඩ තියෙන නිසා මතුවෙන්න පුළුවන්. අන්නේ අර වතාකාරසා කරගෙන බොහෝම සිහියෙන් ඉඳ සිද්ධ වෙනවා ඒ කාලය තුල. යම් දසක අනුසය කියන අභ්‍යන්තරයෙන් ඒ අරමුණු ආවත් මතුවෙන්න තිබිච්ච හේතුව නැත්නම්, රාගය නැමැති හේතුව හටගන්න තිබිච්ච රාග මූලිය නැත්නම්, ද්වේෂයට හේතුකාරකේ නැත්නම්, මෝහයට හේතුකාරකේ නැත්නම්, රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා යම්කිසි දුෂ්චරිතයක් හෝ යම් පාපයක් සිද්ධ වෙන්න තිබුණා. දැන් එයාගේ සිද්ධ වෙන්න කොහොමවත් ක්‍රමයක් නැහැ. මොකද අනුසය විඳින්ද. අන්න අනුසය විඳිනවා කියන්නේ යමක් ඇද්ද ආර්ය මාර්ගයෙන් සිද්ධ කරගන්නේ ඔන්න ඕකයි. මේකේ වාසනාව තියෙන බෞද්ධ කියන පිරිසටයි. එනම් මේ බුදුදහම අහලා හරියාකාරව තේරුම් අරගෙන ඒ සඳහා තිබෙන ඖෂධයක් තියෙනවා, අනුසය විඳින ඖෂධයක්. අන්නේ ඖෂධය අරගෙන නිරෝගී වෙච්ච පුද්ගලයාටයි ඔය කියන වාසනාව හම්බ වෙන්නේ. ඔයිට පිටස්සර කිසිම සාසන කියන මාර්ගයක ඔය අනුසේ බිඳින ඖෂධය නැහැ. ඒ අනුසේ බිඳින ඖෂධය නැති නිසා කොයිතරම් වත පුරාගෙන හිටියත් එයා වතේ ඉන්නවා මිස වතේ ඉඳලා හුරු පුරු කරගත ගති ලක්ෂණය පහල කරගන්නවා මිස අර අනුසේ බිඳිනවා කියන එක සිද්ධ වෙන්නේ නැති නිසා කොයි මොහොතක හරි කවදා හරි ආයිසරයක් අර අපි අදි මතක් කරන්නේ තිවිච ආවර්ජනය අමතක වෙච්ච වෙලාවක මොහොතක හරි අරක කෙරෙන්න පුළුවන්. යම් මෙන්න මේ වාසනාව තියෙන්නේ ආර්යයන්. ආර්යෝ කියලා කියන්නේ ඔය ලෝභයට ද්වේෂයට මෝහයට හේතුකාරකවන් මූල ධර්මයේ හිතෙන් බිඳිලා ගියාය. මාත්‍රයක් හරි බිඳුණාන් එතන පටන් ආර්ය මාර්ගයට අවතීර්ණ වුණා. එතන පටන් ගන්නේ මේ මාත්‍රේ බිඳලා බිඳලා කෙලවර කරපු දාට අරිහත් වේ. උන්වහන්සේගෙන් සියලු පව් වලට විච අනුසේ විදුණා. නැන ලෝභක්ෂයයි ද්වේෂක්ෂයයි මෝහක්ෂයයි සම්පූර්ණ. නැන ලෝභක්ෂය කරන්න ද්වේෂක්ෂය කරන්න මෝහක්ෂය කරන්න මේ ආර්ය විනය තුල මාර්ගයක් තියෙනවා මිස කිසිම විදිහකින් ඔප්පු කරන්න බෑ. මේයින් බැහැර තැනක ආර්ය විනයෙන් බැහැරව රාගක් සේවෙන්න දේසක් සේවෙන්න මෝහක් සේවෙන්න තවම ගත් තියෙනවා කියලා මොනම තාරිකන්ත ඔප්පු කරන්න ක්‍රමයක් නෑ. කියන්න පුළුවන් අපේකෙත් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔප්පු කරන්න බෑ. අවංකවම ඔප්පු කරලා පෙන්වන්න බෑ. එහෙනම් ඒ සඳහා අවංකව ඔප්පු කරලා පෙන්විය හැකි හේතුඵල න්‍යායයක් තියෙන එකම ධර්මයේ බුද්ධ ධර්මය. මේක ඔප්පු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් මේ සඳහා තියෙන හේතුඵල න්‍යාය නම් නියම ධර්ම රටාව දුන්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක තමයි දහම් ඖෂධය කියන්නේ. ඒක බොහොම අතලොස්සයි. අපිට අද වෙලා තියෙන්නේ අතලොස්ස පැත්තකින් තියලා අපි හුඟාක් වැල් වටාරම් පස්සේ යනවා. හුඟාක් බාහිර ධර්මයන් පස්සේ යනවා. මුළු ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ලැහැත් තියෙනවා. පිරිසූත්‍ර කටපාඩම් කරගන්න ලැහැත් තියෙනවා. ඕවා ඔක්කොම කටපාඩම් කරගත්තා හිටියන් ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා කියලා ඉස්සර. හැබැයි පෘථග්ජන කී තත් එක්කෝම නැති ත්‍රිපිටකධාරී විසුණු වහන්සේලා හිටව බව ධර්මයේ හොඳට පැහැදිලි වෙනවා. ත්‍රිපිටකයේම කටපාඩම් කරගෙන අර්ථවත් දැනගත්තත් පෘථග්ජන භාවයේ ඉක්ම ගිහිලා නැති අය ඉඳලා තියෙන බව ඔප්පු කරලා තියෙනවා. පිළිලා තියෙනවා. එහෙනම් කටපාඩම් කරගන්න එක මතක් කරලා තියාගන්න එක අර්ථවත්ලා තේරුම් අරන් පමණක් ඉඳීම. මේ කියන රාගක්ෂේට ද්වේෂක්ෂේට මෝහක්ෂේට අවශ්‍ය වෙන දහම් ඖෂධයේ එතන තිබිලා නැහැ. තිබිලා තියෙනවා. පරිහරණය කරලා නැහැ. අයි බෙහෙත් ගන්නේලා බෙහෙත් ලියව පොතක් කරගෙන පොත කටපාඩම් කරගෙන ඔක්කොම කරගෙන තිනා බෙහෙත් හදන හැටි දන්නවා කියන හැටි දන්නවා කරන හැටි දන්නවා බොන හැටි දන්නවා ඔක්කොම පොතේ ඉගෙන ගත්තා. හැබැයි මොහොතක්වත් අපි බෙහෙත් හදලා පාවිච්චි කිරීමේ කාර්යයට වැසේ නැත්නම් අපේ ළිඩේ මාත්‍රයක්වත් හොඳ වෙන්නේ දෙයක් නැහැ. පොත කොච්චර කටපාඩම් කරගෙන තිබුණත් බෙහෙත් පොත. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ත්‍රිපිටකේ කටපාඩම් කරගන්න ගියත් ත්‍රිපිටකේ අර්ථ ඔක්කොම දැනගෙන හිටියත් ඒ පුද්ගලයා නියම දහම් මාර්ගය තුල මොහොතකින් හරි එතෙන්ට ආවේ නැත්නම් ඒ ක්‍රමයේ තුලින් ඔයර බෙහෙත් පෙවිලා නැහැ. බේත් හැදිලා නැහැ. මෙන්න මෙයාට කියන පද පරමයි. පදේ පරම කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි වටිනාම දේ. ඉතින් ඒක තමයි කොයි පොතේ තියෙන්නේ? කොතන තියෙන්නේ? මොන සූත්‍රයේද ඔය කියා තියෙන්නේ? අපි පිළිගන්නේ නැහැ. මෙන්න ගන්නවා නිගමනයේකට. එහෙනම් එයාට පද පරම වෙලා තියෙන්නේ මොළේ නෙමෙයි. බුද්ධිය නෙමෙයි. පදේ. අනේ පදේ පරම කරගත්ත කෙනාට කියනවා පද පරමය. පද පරමයට නිවන්නේ. මේක අපි හොඳට පැහැදිලිව දැනගන්න ඕනේ. පද නරකයි කියනවා නෙමෙයි. හැම මොන පදේ හරි බුද්ධිගෝචරව තේරුම් අරගෙන ඒකේ නිවන් මඟ එලි දකන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳ දේශකත්වයක්. ඒක හරි වැදගත්. දේශකයන් වහන්සේලා ත්‍රිපිටකේ ධර්මයේ හදාරන්න ඕනේ. හදාරලා බුද්ධිගෝචර කරගන්න ඕනේ. ඒ බුද්ධිගෝචර කරන්නේ දේශනා කරපුවාම විශාල වාසනාවක් ලැබෙනවා. අපවාද කරනවා නෙමෙයි අර කෝටි ලහාමඳුරෝ ත්‍රිපිටක ධාරී වෙලා කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරන් වහන්සේලා කාලයම ධර්ම දේශනා කරගෙන ඇවිදilla. මේ ගෞතම බුදුරන් වහන්සේ කාලේ ධර්ම දේශනා කරගෙන ඉඳලා හිටන් එයා උද්දාමයටපත් වෙලා හිටන් ගිහ බුදුරන් වහන්සේට කියා හිටියා. සාමීනි මෙච්චර කාලෙක ඉඳලා මම ධර්ම දේශනා කරමින් ඉන්නේ. ඉතින් යන්න ඇරලා හිටන් බුදුරන් වහන්සේ තුච්ච පොට්ලේ යනවද කියලා ඇහුවා. තුච්ච පොට්ලේ කියලා කතා කළා. මොකද කිව්වේ? තමා තමාගේ වැඩේ කරගන්න නැතුව අනුන්ට බන කිය කියා ඉන්න උඹ උඹේ වැඩේ කරගත්තේ නෑනේ. මේ හැරේවත් ඕකෙන් අහ කියලා තමන්ගේ වැඩේ කරගන්න බලපන් කියලා අවවාදයක් කළා. දැන් මේක හරි වැදගත් අපිට. දැන් මෙන්න මේ වෙලාවේදී ඒ පොට්ල හාමුදුරන්ට එක සිද්ධියක් වුණා. දැන් තමන් ත්‍රිපිටක ධාරී. හැබැයි තමන්ගේ වැඩේ කරගන්න කල්පනා කරනකොට තමන්ගේ ත්‍රිපිටක ධාරීත්වය තමන්ට මදි වෙලා. එන අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැහැ සෝතාපන්න ඵලයට පත් වෙච්ච දැන් පටන්. නමුත් එතෙන්ට පත් වෙලා නොහිටපු නිසා අනුන්ගේ ආධාරයක් ඕන නැන්නේ දෙන එයාට අවශ්‍යයි. කොච්චර ත්‍රිපිටකධාරී වෙලා හිටියත් එයාට සිද්ධ වුණා. කොච්චර ධර්ම දේශනා කරමින් හිටියත් එයාට සිද්ධ වුණා. ආචාර්යවරයෙක් හමු වෙලා ආචාර්යවරයෙක්ගේ උපදේශ පරිදි මාර්ගය වඩාගෙන ඉන්න ඵලම උපදේශ ගන්න. මාර්ගය ලැබිලා තිබුණා නම් යාර එච්චර කල් පහු වෙන්න දෙයක් නැහැ. අලු තරමින් සෝතාපන්නව තෙලා තියෙන එක. අන්න ඒ නිසා තමයි යාර සිද්ධ වුණේ ගුරුවරයෙක් හොයාගෙන කර්මස්ථානයක් ගන්න. මේ රාජ ගුරුවරයෙක් හොයලා කර්මස්ථානයක් ගන්න බලාපොරොත්තු වෙයි. මියා නොයෙක් නොයෙක් කර්මස්ථාන ආචාර්යවරුලා ගියා. නමුත් මෙයාගෙන් බණ අහලා මියා ධර්මාසනෙ තියලා පැත්ත කියලා බණ අහපු අය තමයි මේ දැන් කර්මස්ථාන ආචාර්යවරු. ඒගොල්ලෝ කියන අපි කොහොමද ඔබ වහන්සේට කර්මස්ථාන වෙන්නේ? අපි ඔබ වහන්සේට ගරු කළා, ධර්මදරයන් වහන්සේ නමක් හැටියට ගරු කළා, බණ අහලා තියෙන කෙනෙක්, ඔබ වහන්සේ ඒ දෙන සම්මත කරලා තියෙන කෙනෙක්. ඔබ වහන්සේ අපි ළඟ දනගස්සවන්න අපි කැමති නැහැ. අනේ ස්වාමීන් වහන්සේ කොහේ හරි කමන්නේ ගිහිලා වෙන කෙනෙක් හොයාගන්න. අපිට නම් ඔබ වහන්සේට කර්මස්ථාන දෙන්න විදිහක් නැහැ කියලා විදිහට ප්‍රතික්ෂේප කළා. අදින බොහෝම දුර පළාතක ගිහිල්ලා ආරංචියක් තියෙන හොඳ කර්මස්ථාන ආචාර්යවරයෙක් ඉන්න කියලා බලන පුංචි හාමුදුරනවා. අවුරුදු 7-8 ගණන් බොහොම බලාපාලා වාසේ හාමුදුරනමක් හම්බ වුණා. හැබැයි මාන්නාකාරකමක් තිබුණේ නැහැ. ඇයට කොහොම හරි නිවන් දකින්න නිසා කැමැති වුණා. උන්වහන්සේලා ගෞරවයෙන් ඉඳලා ඒ කර්මස්ථානේ ගන්න. මේ උන්වහන්සේ මේ ප්‍රකාශ කළේ මොකද? මම කියන විදිහට අකුරක් නැර පිළිපදින්න පුළුවන් නම් ඔබ කර්ම ඔබට කර්මස්ථාන දෙන්න මම බාර ගන්නවා. හිතුවා කාරණා බාර ගන්න. ඔබ හිතුමතේ ඔබේ දැනීමෙන් ඔබේ හිතුමතේ යකලන කිව්වොත් මං කියන එක පැත්තකින් තියලා ඔබ හිත කැම දිහකට යන්න. මගෙන් කර්මස්ථානයක් අවශ්‍ය නැහැ. මම කියන විදිහට මේ කටයුතු කරන්න පුළුවන් නම් මම බාර ගන්නවා. ඉන් දන්නා බොරු කෙනෙක් නෙමෙයි. ඒ අනුව අහලා මාර්ගය වඩලා ප්‍රතිඵල ලැබුවා ඉන්නවා. මාර්ගය හොඳට තේරෙන්නේ දක්ෂ කර්මස්ථානාචාර්යවරු බව පැහැදිලි. මැරෙන්න කිව්වත් මම මැරෙනවා. කියන එක කරනවා. මේ අදිෂ්ඨානය අරගෙන ඉඳලා කිව්වා ඔබ වහන්සේ කියන යමක් ඇත්නම් ඒ සියල්ලට මම අවනතයි. මම ඒක පිළිගන්නා මට කර්මස්ථාන දෙන්න. මේ වගේ නම් හොඳට ඇඳගන්නකෝ. සූර්යයම හොඳට ඇඳගෙන පොරවා ගන්නකෝ. පොරවා ගත්තා. ලොකු මඩවලක් පෙන්ලා නම් කිව්වා අන්න අර මඩවලේ පස්ස බලන්න නැතුව මම කියන එක යන්න. යන්නේ ඉස්සරහට යන්න. දැන් ඒ කර්මස්ථානේ මොකද්ද මේ කරන්න හදන කියලාත් ඇහුවේ නැහැ. මේක කර්මස්ථානයක්ද මේ? මේක මාර්ගයක්. එහෙමත් කතා කරන්න ගියේ නැහැ. වෙන එකක් වෙච්චාම කිව්වේ කරනවා කියලා මඩවලේ ගියා. ධනවත්තම ගියා. පස්ස බලන්නේ නැහැ ඉතින් කෙලිම යනවා. ආපහු ප්‍රතිඥාවක් හම්බෙන්නේ නැහැ. ආපහු වෙන්න කියලා කියන්නේ නැහැ. යන්න කිව්වා මිසක් ඉතින් එන්න කිව්වා නැහැ ගියා දිගටම. ඉන මට්ටම ගියා තවත් යනවා. පපු මට්ටම ගියා තවත් යනවා. වෙන එකක් වෙච්චා. මැරෙන එකක් හරියනවා. කරවටක් ගියා. බොහොම අමාරුයි. දැන් කරවටක් මඩේ ඉරිලා. තව තියෙන්නේ නාහෙට යන්න විතරයි ගියොත් මැරෙනවා. මැරුණොත් මැරිච්චා මම කියන කයි යනවා කියලා යනකොට අන්න උන්වහන්සේ කියන ඇහුණා. ආ දැන් නවතින්න. හැරෙන්න ආපහු. හැරුණා. දැන් ගොඩට එන්න. ගොඩට ආවා. ඔන්න මම ඒකයි කිව්වේ දැන් කර්ම අපි ත්‍රිපිටකය බලන් ගිහිල්ලා ඉතින් බැලුවොත් එහෙම ඕකේ සිද්ධිය නැහැ, නිරුක්තිය නැහැ. ත්‍රිපිටකය. ඉතින් ඊට පස්සේ මල හොයාගත්තාට පස්සේ භාවනාව දුන්නා කියලා තියෙනවා. ඒකෙන් රත් වුණා කියලා තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද ඒ කලේ. මේ ආර්ය විනය තුල කවදාවත් හරයක් නැති දෙයක් කර්මස්ථානාචාරයේ දෙන්නේ නැහැ. ධර්මය හරිනම් මාර්ගය හරිනම් වැඩක් නැති දෙයක් දෙන්නේ නැහැ. හැබැයි මේක විග්‍රහ කරලා දෙන්න ඕනෙත් නැහැ. දැන් අපි ඇහුවොත් එහෙම. ඔය රෙද්ද ඇඳගෙන ඉන්නකෝ කිව්වොත් එහෙම. කාට හරි කියනවා. ඉතින් ඊට පස්සේ අපි පස්සේ කාලේ කරා මෙහෙම කිව්වා කියලා තිබුණොත්. ඉතින් රෙද්ද ඇඳගන්න කිව්වේ කොහෙද කියලා තිබුණ නැණි කිව්වොත් එහෙම. ඒකත් අපිට කියලා දෙන්න ඕන. රෙද්ද ඉනේ ඇඳගන්නා මිසක් වෙන කොහෙ ඇඳගන්න. ඉතින් ඇඟට ඇඳගන්නා මිසක් වෙන මොනවටවත් අඳවලා ඉන්නේ නැහැ. මේක කියා දෙන්න ඕනේ. අන්න ඒ වගේ මේ දහම් දැනුවත්ව ඉන්න කාලයේ තමයි මේ නිරුක්ති වැටහෙන අවස්ථාවක් තිබුණා. ওই අවස්ථාව පහු කාලෙක නැති වෙලා ගියා. ඊට පස්සේ කියන්න සිද්ධ වෙනවා රෙද්ද ඉනේම ඇඳ ගන්න කියලා කියන්න වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් අදත් මතු වෙලා තියෙනවා. මේ නිරුක්ති මතු වෙලා තියෙන ඕන කාලේදී මතු වෙලා නැහැ. දැන් මඩවලේ කරවටක් ගිහිලා ආපහු එන්න කිව්වම මේකේ නිරුක්තිය මොකද්ද? මේකෙන් පෙනෙපු දහම් අදහසක් එහෙම තිබුණාද? ඕක පොතේ නැති නිසාද විග්‍රහ කරන්න බැහැ. පොතේ ඕක වෙනම විග්‍රහ කරලා නැතුවත් අපි එකක් දකිනවා. මේ මඩවලක් උපමා කරලා තියෙන්නේ කාමයට. කරවටක් කාම වඩේරිලා මේ ලෝක සත්‍යෝ ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ උපමාව. කාම වඩේ කරවටක් කෙල්ලයි මේ ලෝක සත්‍යෝ පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්නේ. දැන් පංචකාමී රසාස්වාදී බැඳි බැඳි ඉන්න සාමාන්‍ය මිනිස්සෙ තමයි බණ කියලා සුද්ධ කරලා ගොඩට ගන්න තියෙන්නේ. සුද්ධවන්තයන් ගොඩට ගන්න දෙයක් නැහැ. අසුද්ධ වෙලා ඉන්න කෙනෙක් සුද්ධ කරනවා මිස සුද්ධ වෙච්ච කෙනෙක්ගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. එහෙමනම් අපිට අරිහතුන් වහන්සේගේ සුද්ධ කරන්න දෙයක් නැහැ. පරප්‍රත්‍ය රහිත වෙච්ච අනුගේ ආධාරයක් නැතුව මාර්ගය දැනගත්ත කෙනාට අමුතුවේ මාර්ගය කියලා දෙන්න දෙයක් නැහැ. ඊටත් මෙහා ඉන්නවා නම් යම් කෙනෙක් පුතත්ජන භාවයෙන් ඉක්ම යන බලාපොරොත්තු වෙයි. ආර්ය මාර්ගයට පත් වෙන බලාපොරොත්තු වෙයි ඉන්නවා නම්. ඔය මූලික අවස්ථාවෙන්නේ කරවට කාම වලේ ඉරිලා. ලසන රූපයක් දැක්කම බලන්න නැතුව ඉන්න බෑ බලන් ආසයි. හොඳ මිහිරි සද්දයක් ආපුහම ඒක අහන්න ආසයි. ඒකේ කාමාස්වාද විඳින්න ආසයි. සුවඳක් දැක්කම නිකන් ඉන්න බෑ අරන් ඉබල බලන් ආසයි. රසයක් දැක්කම ඉන්න බෑ කාලා බලන්න ඕනේ. කහ බලන් හිතෙනවා. පහසක් මතක් වුණාම පහස විඳින්න හිතෙනවා. ඒකේ ආසාවෙන් බැඳිලා. මෙන්න මේ தത്വෙට පත් වෙලා ඉන්නවා නම් එයාට කියනවා කරවටක් කාම මැඩේට ඉන්න පුද්ගලයා. දැන් එන අපි ඉස්සෙල්ලාම සුද්ධ වෙන්න තියෙන හොතන ඉඳලා. එහෙනම් මේක තමයි මේ කරවටක් යන්නේ ඉඩ ඇරි. ඉඩ ඇරලා මෙයාගේ අඩුපාඩුවක් පෙන්වා දුන්නා. දැන් ආපහු වෙන්න. දැන් එයා ආපහු ආවා. ආපහු ආවේ කොහොමද? කරවටක් මැඩේට ඉන්න පුද්ගලයාගේ කකුල් දෙක දිගේ තියෙන අඩියයි දෙකයි. උඩට එනවා පියවර තියෙනකොට. හැබැයි මලිය ගිහින් තියන දැන් බඹ ගානක් ඈතට. දැන් මෙයාට පුළුවන් කකුල දික් කරලා මර නැති එකපාර ගොඩ අරිය තියා. එහෙම පාදයක් අයිතිද මේ මිනිස්සයාට? නෑ මේ හාමුදුරුවනේ. නෑ මේ අරියයි දෙකයි අන්තිම ඈත කරලා තියන්න පුළුවන්. කකුල් දෙකේ දුර ප්‍රමාණය. මලේ ඉන්නකොට එචර තියා ගන්නත් බෑ. නිදහස් පොලිය අඩි දෙකක් එකපාර උසර කකුල තියලා ඉස්සරහට ගියාට. කරවටක් මඩේ ඉරලා ඉන්න පුද්ගලයාට කොහොම ගොඩට එන්නේ? එහෙම අරිය තියන්න බලයක්වත් නෑ. පුළුවන් කමක් නෑ. ඒ බොහොම උත්සාහ කරලා වීරිය කරලා ඉනම් අඩි භාගයක් ඉතින් කකුල ඉස්සරහට අරගෙන තියලා අනික කකුල බොහොම අමාරුවෙන් ඉස්සරහට අරන් තියලා මෙහෙමයි මුල දින්න ඕනේ. එහෙනම් අඩිය තියන්නේ කොහෙද? අර කරවටක් මඩලා තියෙන එරිලා මඩේ ඉරලා ඉන්න පුද්දලයාගේ ඉන්න තැන මඩගොඩේ ඉඳලා ගොඩ පැත්තට තියෙන මඩේ. මඩ පැත්තට තියෙන මඩේ කියොත් අපි ගැඹුරට ගිහිලා මැරෙනවා, හිර වෙලා ගිලෙනවා. ගොඩ පැත්තට තියෙන මඩේ අඩි කාලයෙන් භාගෙන් ටික ටික අඩිය තියලා බොහොම උත්සාහයෙන් ඉස්සරහට ඉස්සරහට එන්න ඕනේ. හැබැයි පොඩ්ඩක් හරි ඉස්සරහට ආව ගොඩ පැත්තේ තියෙන මඩට අඩිය තිබ්බොත් පොඩ්ඩක් හරි ගොඩ එනවා මිසක් මඩට යන්නේ නැහැ. හැබැයි අඩිය තිබ්බේ මඩ තමයි. එයා මොකද කරන්නේ? එකෙන් එකට ආවා. ටිකෙන් ටික වලට ආවා විදිහට. දැන් ඉතුරු විශ්තරේ මෙයාට තේරුම් ගන්න නෝනක් තියෙනවා. මේ දන්නේ නැති පොඩි දෙයකින් වැහිලා හිටියි. එහෙනම් මෙයා බණ කියන්නේ කොහොමද? කෙලින්ම අරිහත්ත්වයට පත් වෙන බණ කියනවා. මෙන්න මෙච්චර කල් කරලා තිබිත්. සාමාන්‍ය මිනිහ බණ අහන්න ගියාම අරිහත්ත්වයට පත් වෙන බණ තමයි ඉස්සෙල්ලාම කියන්නේ. කොහොමද ගොඩේ? ඔවා කොහොම අතරින්ද? සියල්ලම අතරින්න ඕනේ. එතකම් මෙයා මේ මාර්ගය වල. දැන් ওই જાතිය බණ අදක් කියනවනේ. බණක් අහන්න ගියාම සම්පූර්ණ සුද්ධ වෙච්ච පුද්ගලිය කියලානේ සෝවාන් ඉඳ පෙන්නන්නේ. විග්‍රහ කරනකොට පෙන්නන්න යන්නේ. අන්තිමටම සුද්ධ වෙච්ච පුද්ගලිය ලක්ෂණයට පත් වෙච්ච කෙනෙක් තමයි සෝවාන් වෙන්නේ. දැන් ඕවාගේ தත්ත්වෙට පෙන්නලා හිටනම් බණ කියන සිද්ධාක අදක් තියෙනවා. අර කෝටිල හාමුදුරන්ගේ ධර්ම දේශනා කරපු ක්‍රමී. එහෙනම් ගොඩ පැත්තට තියෙන වල කිව්වේ දැඩි කාමයන්ගෙන් ලිහිල් කාමයට ටිකෙන් ටික අඩු කරගන්න ඕන. එකපාරක් අඩු කරන්න බෑ. මහා කාමයකට වැහැලා ඉරෝ පුද්ගලයාට එකපාරේ එකකින් ගොඩ එන්න බෑ. නං පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් ගොඩ එන්න ඕන. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ කාමියෝ ආදීනව සහිත බව. කාමියෝ බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. ඇට සැකිලි වාගේ හරයක් නැති ඒවා. ගිනි ගොඩක් වාගේ. ඉතින් මේ ආකාරයෙන් කාමයන් නිසා තිබෙන ආදීනව ඉස්සෙල්ලා අහලා තේරුම් ගත්ත කෙනෙකුටයි ඕනකම ලැබෙන්නේ. අනේ මටත් ඒ ගිනි ගොඩක් වැනි කාමයන් නිසා රාග, ද්වේෂ, මෝහ කිනියන් දැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අසහනකාරීත්වයක් ඇති වෙනවා. සතර ගමනේ පාපයන් කරගන්න සිද්ධ වෙනවා. ඒවා විපාකේ වණ්ඩ ගියොත් සතර පාපක තියලා අප්‍රමාණ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙනවා. සසරේ අනාථ වෙන්න සිද්ධ වෙනවා. කවදා ගොඩේ ඉන්නද? කවදා නිදහස් වෙන්නද? මෙන්න මේ කියන අදහස ඉස්සෙල්ලා ආපුහාම මේ බුද්ධිලාට ඕනකමක් ඇති වෙනවා. මට මේ රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත ගිනිගෙන දෙන ලෝකයේ වැඩපිළිවෙලින් අහක් වෙන්න ලැබුණා නම් කොච්චර සාන්තද? කොච්චර ප්‍රණීතද? මං කොච්චර අනාථභාවයෙන් නිදහස් වෙනවද? ඒටි කරගත දවසක් මට ලැබුණොත් එදාට නේද මගේ සැනසීම හම් වෙන්නේ කියලා. මෙන්න මේ මූලික අදහස හිතට එන්න ඕනේ. මේසා කාමයන්ගේ ආදීනෝ පිළිබඳව විස්තර කළ අහනකොට ඔය අදහස එනවා. හැබැයි කරවට බැහැලා ඉන්න තත්ත්වෙ හිටපු කෙනාට ඔය අදහස කොච්චර ආවද? මෙච්චර කාලා අසුරු කරපු රූප රාගයෙන්, සද්ද රාගයෙන්, ගන්ධ රාගයෙන්, රස රාගයෙන්, පොට්ටබ්බ රාගයෙන් මිදෙන්න බෑ. පංචකාමයෙන් මිදෙන්න බෑ. හැබැයි ක්‍රමක්‍රමයෙන් එයා මත් වෙන පැත්තට තරගන්නේ. පංචකාමී ඇසුරු කළත් පංචකාමී මත් වෙන්නේ නැහැ. මත් වුණ පුද්ගලයාට ධර්මයේ පේන්නේ නැහැ. යාට විශාල ප්‍රමාදයක් වෙනවා. යාට ඒක අත්හැරලා යන්න බැහැ. එහෙනම් මොකද වෙන්නේ? එයා මජ්ජ වෙලා මත් වෙනවා. පමාද කියලා ප්‍රමාද වෙනවා, තාහන කියලා අල්ල ගන්නවා. එහෙනම් මජ්ජ පමාද තාහන කියන දෙකට වැටලා ඉන්නේ. දැන් මොකද වෙලා ඉන්නේ? මොනවද මත් වුනේ? සුරාවෙන් සහ මේරේ මත් වෙලා. දැන් සුරා මොකද්ද, මේරේ මොකද්ද? දැන් මොකද මෙන්න මේවා තමයි නිරුක්ති දකින්න නැතුව අපි ලෝකේ අර බණ පොත් වලින් පෙන්ලා තිබෙන ආකාරයෙන් සුරාවයි මීරියයි විග්‍රහ කරන්න ගියාම ඇල්කොහොල් වලට සීමා කරගන්නවා. සාරකු ආදි වන්නා වූ දේවල් වල තියෙන මත් වෙනේ වල සීමා කරගන්නවා. ඉතින් කියනවා පිට්ට සුරා, ඕදන සුරා, පුස්ප සුරා, පල්ලව සුරා, මේ ආදි වශයෙන් සුරා පහක් වෙන් කරනවා කියලා. ඔකට මීරා කියනවා කියලා, සුරා යම් තැනකද මීරා එතන කියලා ඉතින් ඔයගි කියනවා. ලෞකික අර්ථ කියනවා. ඊට වඩා හරිය ගැඹුරු අර්ථයක් මේ තියෙන ශික්ෂාපදේ. සුරා කියලා කියන්නේ මොනවද? සරාගික බව. සුරා කියන්නේ සරාගය. මීරා කියන්නේ මිහිරියාව. සරාගයෙන් මිහිරියාව ලබන නිසා පංචකාම අත්හරින්න බෑ. රූපකාමයේ සරාගිකයි. හරි මිහිරියාවක් තියෙනවා. ශබ්දකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. ගන්ධකාමයේ සරාගිකයි. හරි මිහිරි ආස්වාදයක් තියෙනවා. රසකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. පොට්ටබ්බකාමයේ සරාගිකයි. ඒකේ මිහිරි ආස්වාදයක් තියෙනවා. මෙන්න මේ නිසා කවදාවත් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ පංචකාමයේ සරාගික නිසා මිහිරියාවින් යුත් නිසා ඔන්නේ පංචකාමයන්ට කියනවා සුරා මීරේ. ඔන්නේ සුරා මීරේ තියෙන තාක්කල් මේ පෘථජන ලෝක සත්‍යය ඔකේ මත් වෙනවා. මත් වුණාට පස්සේ ලෝකේ අත්‍යන්ත බය ප්‍රමාද වෙනවා. එයාට මේ ලෝකෙට වඩා වැඩි දෙයක් නැහැ. ලෝකෝත්තර අත්‍යන්ත හිත ඉතින් නැහැ, බයයි. ලෝකේ ඇසුරු කරන එකේම තාන කියලා අල්ල ගන්න. එහෙනම් ලෝක සත්‍යය මේ සතර ගමන සැරිසරන පෘථජනය. සුරා පංචකාමී නැමැති සුරාවින් මිහිරියාවටපත් වෙලා, ඒ පංචකාමී මත් වෙලා, පංචකාමී ප්‍රමාද වෙමින් පංචකාමීව අල්ලගෙන ජීවත් වීමට කියනවා සුරා මීරේ මජ්ජ පමාද තහන. පස්සෙන් සික්ඛාපදයෙන් අපිට විග්‍රහ කරලා තියෙන ගැඹුරු ධම්මාර්ථය, වැහිච්ච ධම්මාර්ථය ඕකයි. මෙන්න මේක තමයි සාසනික ධම්මාර්ථය. ලෞකික ධම්මාර්ථය මොකද්ද? මත් වෙන ප්‍රමාද වෙන දේවල් නේනම් මත්පැන් වලින් මත් වෙන්න ප්‍රමාද වෙන්න යන්නේ නැහැ. මත් වෙන ප්‍රමාද වෙන මත්පැන් වලින් වලකීම කියන සීමා කරගත ලෞකික අර්ථයේ අර්ථයේ සීමා වෙනවා. එහෙනම් අපිට දැන් මේ කරගන්න තියෙන වැදගත්ම හරියක් තමයි පංචකාමී නැමැති සුරාවින් මේරෙන් මත් වෙලා ප්‍රමාද වෙලා මේ පංචකාම ලෝකේ අල්ලගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මෙන්න මේකෙන් ඉක්මෙන්ට අපි මොකද කරන්න ඕනේ? මේකේ ඉන්නකන් රාග සහගතයි, ද්වේෂ සහගතයි, මෝහ සහගතයි, බය වෙනවා, තැති ගන්නවා, පලා යනවා, නුවේක ආකාර වෙහෙර විඳින්න සිද්ධ වෙනවා, අසහනකාරී වෙනවා, මානසිකත්වයේ කායිකත්වයේ සැමෙලි මසහනකාරීත්වයට ගෝචර වෙනවා, සාන්ත බව ප්‍රණීත බව දැක ගන්න පුළුවන්කමක් නැහැ ඔක ඉන්න එක. එහෙනම් මූලිකවම බනහපුහාවි ලැබෙන ප්‍රතිඵලය දකින්න ඕනේ. මේ තුර ඉන්නකම් මේ දාහේ එනවා. ඔය පංචකාමී වෙන් වෙලා ගියා නම් ඔය දාහේ මිදෙනවා. පංචකාමියා සමග දාහේ මිදිච්ච තැනක් හොයන්න බෑ. පංචකාමියත් එක්ක ගිනි හම්බ වෙනවා. පංචකාමීන් බැහැරලා ගියාට පස්සේ නිවන හම්බ වෙනවා. අනේ නිවන දැනගන්න ඉස්සෙල්ලාම ක්‍රමය. ගිනි කොහෙද තියෙන්නේ? නිවන කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා දැකලා ඉන්න ඕනේ. මේක තමයි කියන්නේ කර්මස්ථාන වඩන ඉස්සෙල්ල මේ කලප් ගුලප්පු වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව පසුතලයේ දැනගන්න කියලා. ගිනි කොහෙද තියෙන්නේ? නිවීම කොහෙද තියෙන්නේ? ඔය දෙක දැකලා තියෙන්න ඕනේ. පංචකාමත් එක ගිනි තියෙනවා. ඊට පස්සේ පංචකාමයන්ට පත් වෙන පුද්දලා පංචකාමී මත් වෙනකොට, ප්‍රමාද වෙනකොට, අල්ලා ගන්නකොට පංචකාම භුක්තියට අවශ්‍ය කරන්නා වූ වස්තු කාමයක් ඇසුරු කරනවා. පංචකාම ක්ලේශකාමීට වැටෙනවා. ක්ලේශකාමී නිසා පුද්දලා වස්තු කාමීට වැටෙනවා. පංචකාමීට අවශ්‍ය කරන දේවල් උපකරණ රැස් කරන්න ගිහිල්ලා ලස්සනට මුලා වෙච්ච පුද්දලා ලස්සන නිසා මල් ගස් හිටවනවා, හැඩ වැඩ කරනවා, සුන්දර ලෝකයක් මවා ගන්නවා, නුයික ආකාරයේ වස්තු කාමී රැස් කරනවා. ඒ වගේ මනවලන්නා වූ ශබ්දකාමීට කැමති කෙනා ඒ සංගීත භාණ්ඩ ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ලොකම වස්තුකාම වශයෙන් රැස් කරගන්නවා. ගන්ධකාමීට ඕන කෙනා සැන්ට් වර්ග, පවුඩර් වර්ග, හොඳ හොඳ සුවඳ ගන්න දේවල්, ක්‍රීම් වර්ග ඔක්කොම අරගෙන ඒවා වස්තුකාම වශයෙන් රැස් කරනවා. රසකාමී මත් වෙච්ච කෙනා රසයේ දින්නේ මොන මොන જાති ආහාර දේවල් රැස් කරලා තියා ගන්නවා. හොඳ හොඳ රසවත් ආහාර වස්තුකාම. පහතර පංච ස්පර්ශකාමීට කැමති යම් දෙයක්ද ඇඳපුටු කොට්ටමිට යාන වාහන ආදී පටන්ගෙන සුවදෙන සුඛායික සුඛේ දෙන ඒවත් ස්ත්‍රී නම් පුරුෂය පුරුෂය නම් ස්ත්‍රී ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ වශයෙන් සම්බන්ධයක් මේ සියලුම දේවල් වස්තුකාම වශයෙන් රැස් කරගන්නවා වස්තුකාමී අත්තර ගන්න බෑ ක්ලේශකාමී මත් වෙලා ඉන්නක නිසා ගින්නට තවත් පිදුරු දාගත්තා වාගේ ඇවිලෙන ගින්නට පිදුරු දානවා වාගේ වස්තුකාමයන්ට අවශ්‍ය කරන දේවල් රැස් කරන්න ගිහිල්ලා කාම වස්තු රැස් කරන්න ගිහිල්ලා එයා මහා ගින්නක් දැල්වගෙන මහා දාහිරපත් වෙලා දැවෙන්න පටන් ගන්නවා මෙන්න ගිනි වැඩි වෙන්න හේතුව එහෙනම් අපි ක්‍රමාක්‍රමයෙන් දැනගන්න ඕනේ ගිනි අඩු කරන්නේ මොනවෙන්ද කවදා හරි යමක් නිසා ගිනි හට ගන්නවා නම් ඒදී අපි ළඟ ඇසුරේ නැත්නම් ඒ හේතුවෙන් හට ගන්න ගින්න නිවුණා අන නිවන් දකින්නේ හැටි ඉස්සෙල්ලා ගිනි දකින්න ඕනේ නම ලෝක තත්ත්වය ගින්නක් නෙමෙයි ඔයවා දකින්නේ සිසිලා කවදා වා ලස්සන දෙයක් ගිනි කියලා දකින්නේ මනවලන යම්කිසි වස්තුකාමයක් ගෙන දෙන ලස්සන රූපයක් තිබුණොත් මගේ වාසනාව සතර පින් කරලා තිබෙච්ච ඉඳලා මට මේක හම්බ වුණේ මම කොච්චර වාසනාවන්තයෙක්ද කියලා සන්තෝෂේ නා මිසක් අනේ මට ගිනි ගොඩක් අහු වුණා කියලා මේක දැවෙනවද ඒක දැවෙන්නේ නැහැ හොඳට මේ හොඳ මිහිරි නාදයක් තමන්ට සතු කර ගැනීමට අවශ්‍ය කරන බඩු භාණ්ඩයක් ඒකට අවශ්‍ය කරන සංගීත භාණ්ඩයක් මොනවා හරි කමක් නැහැ ඒකට අවශ්‍ය කරන විශේෂ රූප වාහිනී යන්ත්‍රයක් ඇසට් රේඩියෝ යන්ත්‍රයක් උනා කමක් නැහැ සංගීතය හොඳට දෙනවා නම් බොල් හඬ නැත්නම් හරි මිහිරි නම් හරි සන්තෝෂයෙන් බදාගෙන ගෙනත් තියාගන්න වස්තුකාමී ශබ්දකාමීට අවශ්‍ය කරන්නා වූ වස්තු රස කළා හැබැයි එයා සන්තෝෂ වෙනවා මිසක් මට කොච්චර වාසනාවද මගේ පෙර පිනක්ද මට මේවා හම්බ වෙනවා උද්දාමී වී සතුට වෙනවා මිසක් එයා දකින්නවාද මේ වස්තුකාම වස්තු කාම වස්තු ගිනි කියලා එයා දකින්නේ ඒ වගේම මිහිරි සුවඳ දෙන සෙන්ට් එකක් පවුඩර් එකක් අවශ්‍ය කරන සුවඳ මලක් මොනවා හරි කමක් නැහැ හම්බ වුණාම මගේ හරි වාසනාවක් මම පින් කරලා තියෙනවා සංසාරේ පින් කරලා මේවා ලැබෙන්නේ එහෙනම් අපිට මේවා ලැබෙනවද අපි කොච්චර වාසනාවන්තයෝද මෙහෙම කිය කී සතුට වෙනවා මිසක් එයා කවදාවත් දැකලා නැහැ මට සුවඳ දෙන ගිනි ගොඩක් හම්බෙලා තියෙනවා කියලා එයාගේ ගින්නක් දැකලා නැහැ ඒ වගේම හොඳ රසවත් දේවල් මගේ වාසනාවට සසලක් දන් දීලා දීපු වාසනාවට තමයි මේ හම්බෙන්නේ කියලා බොහෝම උද්දාමයේ රසවත් දේවල් වැඩියෙන් හම්බෙනවා නම් මම බෞවෝග සම්පත් තියෙනවා මට හිතුව පැතුව සම්පත් තියෙනවා රස ආහාර තියෙනවා කියලා සන්තෝෂයෙන් ඒව අරගෙන සතුට වෙනවා මිසක් එයා ඒ වස්තුකාමීට අයිති ඒ කාම වස්තු ගිනි දෙන දේවල් කියලා දැකලා නැහැ මට ගිනි ගොඩාක් හම්බුණා කියලා එහෙම හිතන ගතියක් නැහැ එහෙනම් එයා සිසිලක් හැටියට ගන්න හොඳ ස්පර්ශය දෙන හොඳ පහත දෙන සුඛාස්වාදී දෙන යම් යම් භාණ්ඩ හම්බ වුණා නා ස්ත්‍රී පුරුෂ වශයෙන් හෝ හම්බ වුණා නා මේ සියල්ලම ඔහු මහා වාසනාව පහළ වෙච්ච හැටියට හිතනවා මිසක් එයා පොඩ්ඩක්වත් දැකලා නැහැ ඒවෙන් ගිනි හට ගන්නවා කියලා ඒවා ගිනි වස්තු බව දැකලා නැහැ ඒවා සිසිල් වස්තු කියලා දකින්න ඒවා සුව වස්තු හැටියට දකින්නවා මිසක් දුක් වස්තු කියලා දකින්න බෑ මෙන්න මේ නිසා අනාරියෙකුට කවදාවත් දුක්ඛාරය සත්‍ය දකින්න බෑ එහෙනම් මොනවද දකින්න ජාති දුකයි ජරා දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි ආදි වශයෙන් අපි ලෞකික අර්ථයකින් විග්‍රහ කරලා තියෙන ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ආදි වශයෙන් අපි ඕක දැකලා ඒවා දුකයි කියලා කියනවා එහෙනම් ජරාවට පත් වෙන එක දුකයි වැහැරෙන එක දුකයි මරණයට පත් වෙන එක දුකයි කියලා අපි ඔතනත් කියනවා හැබැයි අනිසරේ කියනවා ආර්යෝ හැරින්ද දුක්ඛාරය සත්‍ය කාටවත් දකින්න බෑ කියලා ඉන් කියහකවන්නේ දුක්ඛාරය සත්‍ය උඹලා ආර්යෝ දන්නේ කියලා කිව්වොත් එහෙනම් අපි බෞද්ධයෙකුට අබෞද්ධයෙක් එහෙනම් ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි ඒ කියන්නේ උඹර ජරාව ගෑනු විතරයි උඹ දුක කියලා දන්නේ අපේ ජරාව ගෑනු අපිට දුක වැටෙන්නේ නැහැ කියලා උඹ හිතේ එහෙනම් මොකක් කියන්නේ දැන් උඹට වැහැරුණොත් උඹේ කොන්දක දුනොත් උඹේ ඇස් පේන්නේ නැතුව ගියෝ කන් ඇහෙද්දී ගියෝ දුකයි කියලා උඹලා දකින්නවා කියලා උඹලා උද්දාම වෙනවා අපි විතරයි දුක්ඛාරය සත්‍ය දකින්න අපි දකින්නයි කියලා යකෝ අපේ ඇස් කන්ද වුණා අපිට දුක නැද්ද අපේ කොන්ද උඳු වුණා අපේ ඇඟ වැහැරුණා අපිට දුක දැනෙන්නේ නැද්ද අපිට සැපයි කියලා හිතා ගන්නවද උඹලා එහෙනම් මොනවා කියන්නේ අපේ තර්කේ හරියද ඒකවල බෞද්ධය විතරයි දුකාරය සත්‍ය දකින්නේ අබෞද්ධයින්ට අන්‍යාගමිකයින්ට දුකාරය සත්‍ය දකින්න බෑ කියලා අපි මූල නිගමනයක පිහිටලා ඉන් ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි කියලා දුක විග්‍රහ කරනවා අර මිනිස්සේ බැරිලා හරි යහුවොත් එහෙම යව වැහැරෙනකොට උඹලා විතරක් අපිට වැහැරෙනකොට අපි සපයි ගියා හිතා ඉන්නවා අපිට යන්න දෙන්න බැයි නා නැගිටලා ගන්න බැයි නා උඹලා විතරද ඒක දුක කියලා තේරෙන්නේ නැහුවොත් එහෙම ඔක අපිට තේරෙන්නේ නැද්ද හොත් අපි මොනවා කියන්නේ මොන හේතුඵලෙන් ඔප්පු කරන්නේ මොට වෙන්න වෙනවා අපිට. එහෙනම් අන්න දකින් නැති දෙයක් තියෙනවා අපි අන්න ඉස්සෙල්ලා කිව්ව જાතියේ. පංචකාම සම්පත්තිය සැපයි කියලා දකින්නවා මිසක් ඒක දුකයි කියලා දකින්න මාර්ගයක් තියෙනවා ආර්යයන්. හැබැයි උඩිමත්යෙන් බැලුවම කාටවත් හිතෙන්නේ නැහැ කොහොමද පංචකාම සම්පත් දුක වෙන්නේ. එහෙම දකින්න ශක්තියක් ඉස්සෙල්ලා නැහැ. අන්න දහම්මහල යථාර්ථයේ වැටහිලා තිබුණා නම් අන්න එතෙන්දි දැනගන්නවා ඒක දුක වෙන්නේ කොහොමද. මෙන්න මේක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. කොච්චර භාවනා කරලා නිවන් දකින්න බැහැ මෙන්න මේ මූල ධර්මයේ දැනගන්න එක. නැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක්ඛාර්ය සත්‍ය පළමු දකින්න ඕන. දුක දකින්නවා කියලා අපි දකින්නේ නැතේ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක. ඒ ලෝක සම්මතයේ කවුරුත් දකින්න දුක දැකලා නිවන් දකින්නවා නම් එහෙම ලෞත්‍රා බුදුර පහළ වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. මොකද බුදුරන් වහන්සේම දේශනා කරනවා දුක්ඛාරි සත්‍යය යම් කෙනෙක් දැක්කා නම් ඔහු දුක්ඛ සමුදාරි සත්‍යයක් දකි දුක්ඛ නිරෝධාරි සත්‍යයක් දකි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයක් දකි. ඒ දුක්ඛාරි සත්‍යය කන හොඳට වැදී. අනිත් තුනක් දකින්න. ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්ලා තියෙනවා. එහෙමනම් අර මහලු වෙන එක, වයසට යන එක, ලිඩ හැදෙන එක, නැගිටලා ගන්න බැරි වෙන එක දුකයි කියන එක නම් ওই දුක්ඛාරි සත්‍යය කියන්නේ. අබුද්ධෝත්පාද කාලේ තෝක දැක්කත් නම් යන්න නිවන් දකින්න එපේ පොඩ්ඩක්. ඒක දුකයි කියලා දැකනනම් එයාට දුකට හේතුව වැටහිලා තියෙනවා දුක නිරෝධය වැටහිලා තියෙනවා දුක නිරෝධ මාර්ගය වැටහිලා තියෙනවා ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ. ඒක දුක නං. ඕක නං දුක්ඛාරිය සත්‍ය කියන්නේ. ලෞතර බුදුර පහළ වෙන්න ඕනේ නැහැ චතුරාර්ය සත්‍ය කියලා දෙන්නේ. මොකද මේක හේතුඵල නියමයක් තියෙනවා. ධර්මයේ බහා බලන්න. විනයේ බහා බලන්න. සැසඳ දෙනවා නම් ගන්න. මෙන්න බුදුරන් වහන්සේ දේශනා කරේ හතර මහා ප්‍රදේශයක් පෙන්ලා තියෙනවා ඒකයි. දැන් බහා බලනවා අපි. විනේට බහ බලනවා දැන් බලනකොට මේ පේන්නේ ලස්සනට සැසඳෙන්නේ නැහැ කියලා. ඉන් ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි. ඉතින් ඔහොම කියනවා. දැන් ඉතින් ඔහොම කිය කී ඉන්න කෙනෙක්ගෙන් අහනවා. දැන් ආච්චියා දා කියමුකෝ. දැන් දුවට දරුවෙක් හම්බෙලා. එකෝ පුතාගේ නෝනාට දරුවෙක් හම්බෙලා. මොකද කියන්නේ? කොහොමද දරුවා? ඉංග්‍රීසි සාප්පයා බලන්න බෑ බං ආසාවි. බෝල ගෙඩිය වයි කොල්ලා. මර දැක්කම ආසාවිද? ආ ජාතිය දුකයි කිව්ව කෙනා කියන්නේ නැද්ද ඔබ? තමන්ගේ ලීිට හරි තමන්ගේ දුවට හරි දරුවෙක් හම්බෙලා ඉන්නකොට හොඳ බෝල ගෙඩිය වයි කොල්ලෙක් ලස්සන එකෙක් හැම හම්බෙලා ඉන්නවා කියවා ඇයිද සන්තෝෂලා කියන්නේ කොහොම? අනේ වන් දුක් ගොඩක් හම්බෙලා කියනවාද ඇයිද? කියයිද? වැටහෙයි. ඉතින් ඒක දුක දැකලා නැහැ. එතකොට කොහොමද එයා දකින්නේ? එතකොට දුක දැක්කේ කොහෙද? කො දුකාරය සත්‍ය දැකලා. යා ජාතිය සැපයි කියලා පිනිපිනි දකින්නවා. ආසනේ කෙලින් මැරිලා. කොහෙද ගියේ කියලා හොයනකොට කාතර කියන තැනින් හරි කමන්නේ. කවුරු හරි බං ශක්තියක් තියෙන කෙනකින් গুপ্ত ශක්තියක් තියෙන කෙනකින් හරි කමන්නේ ගිහිල්ලා අහලා හොයලා බලනකොට. අන්න දිව්‍ය ලෝකයේ පිළිදලු. දැන් හරි සන්තෝෂයි. අපය ගිහින් කිව්වොත් එහෙම තිරිසන් ලෝක කිව්වොත් එහෙම දුකයි. නෑ යා ಜಾති දුක දැක නැහැ ඉතින් අනේ අපෝච්චි ඒ වළමුකු දිව්‍ය ලෝකේ උපන්න ඉවරෙන්නේ නැතු. එහෙම කියනවා. නෑ සන්තෝෂ වෙනවා. ප්‍රේතීක වෙලා ඉන්නවලු. පිනක් කරලා දිව්‍ය ලෝකේ යවන්න බැයි. පුළුවන් නම් එහෙම හරි සන්තෝෂයි දිව්‍ය ලෝකේ කියලා. එහෙනම් අපි දැන් මෙතන ඔක්කොම ಜಾති දුකයි කියලා දැකලා තියෙනවද? තිරිසන් ಜಾති දුකයි කියන්න පුළුවන්. ප්‍රේතීක වෙලා උපන්නා ප්‍රේත ಜಾති දුකයි. අපාය ගියොත් අපාය අපාගත ಜಾති දුකයි. එහෙම කියනවා. දෙවියෙක් වුණොත් බ්‍රාහ්මීයෙක් වුණොත් එහෙම දුකල ගියා කියලා අපි පිළිගන්නවා. එහෙනම් අපි ඒක පිළිගන්නේ නැහැ. දැන් හිතර මොනවද මේ අපිට පෙන්වලා තියෙන්නේ? ಜಾතිය දුකයි කිව්වොත්. අපි කවදද දැන් ඕකේ தත්යෙන් ඉක්ම ගිහිලා ඕක පිළිගන්නේ? එහෙනම් මූල ධර්මයක් වශයෙන් අපි ඔතෙන්ට එන්නේ කොහොමද? එක්තරා වික්ෂුන් වහන්සේ නමක් අරණ්‍යයක වැඩ ඉන්නකොට එක්තරා මිනිසෙක් ඇවිත් ගන්න ස්වාමීනි ඔබ වහන්සේලා මේ අරණ්‍ය වලට එලා මේ කැලෑවල හුදකලාව පාළු දිවියක් ගත කරමින් ඉන්නේ ඇයි මොනවද දැකලාද? මොනසුවේ අදැකලාද ඉන්නේ? මේ ලෝකේ ඔක්කොම දුකයිනේ. මේ ලෝකේ දුක නිසා මේකෙන් අහක් වෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ, වීරිය කරන්නේ මේ විදිහට හුදකලා විවේකී ජීවිතයක් ගත කරන්නේ. මේ මහනම පුදුම මහණෙක්. පෙනිපෙනී තියෙන සැපට දුකයි කියන එක මොකද්ද? මේක 아무තු જાතිය වනා කියලා යන්න ගියා. මේ ඔක්කොම දුකයි කියනවා. මේ පෙනිපෙනි සැප තියෙනවා. සැප පෙනිපෙනි තියෙද්දි මේක දුකයි කියලා කියන්නේ මේ මොඩියා කවුද කියලා යන්න ගියා. දැන් බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ආරංචි වුණා. ආරංචිලේ භික්ෂුවරේ එන්න කියන්න කිව්වා. මහානේ මේ මිනිසයා ප්‍රශ්නයක් අහන්න ඔබ කොහොමද ඉසඳුවේ? ස්වාමීනි මේ ලෝකෙම දුකයි කියලා මම කිව්වා. ඒ මිනිසයා මොකද කිව්වේ? පෙනිපෙනි තියෙන සැප පෙනිපෙනි තියෙද්දි මේ ලෝකේ දුකයි කියන මොඩියා කවුද කියලා යන්න ගියා. මේ බුදුරජාණන් වහන්සේ අහනවා. ඇයි මොඩේ එහෙම කිව්වේ? කවුද උඹට එහෙම බණක් කියා තියෙන්නේ? මම දේශනා කරලා තියනවාද මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා? කවුද එහෙම බණක් කිව්වේ? ඉතින් මහානේ මේ ලෝකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය මේ සැරිසරනවාද ඇලිනවද? ප්‍රිය ස්වභාවයක් ඇති නිසාම මధుර ස්වභාවයක් ඇති නිසාම නේද මේ ලෝක සත්‍යය මේක සැරිසරන්නේ ඇලින්නේ? හතර හොඳයි කියන්නේ. නැත්නම් කියනවාද? මේක යම්කිසි ආදීනවයක් තිබිලා මේක හැඟවිච්ච ආදීනවය ඇතිලා මේක එලිබැසෙවි නැත්නම් මේ සත්‍යය මිදෙනවද? එහෙනම් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මතුවලා තියන ලෝක සත්‍යය ඔකට ඇලෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක තමයි දුකට හේතුව. දුකට හේතුව දුක නෙමෙයි. දුකට හේතුව ප්‍රියයි මధుරයි. ඒ ප්‍රිය මధుර දේ ඇසුරු කරන්න ගිහිලා දුකට වැටෙනවා. අන්න ඒකයි හැඟවිච්ච ආදීනවය. හැඟවිච්ච ආදීනවය මතු කරගන්න ඕන. එතකොට මතු වෙලා තිබෙනා වූ අර මායා සහගත සුඛ ස්වභාවයෙන් අර ආදීනවය ආයි යටපත් කරන්න බෑ. ප්‍රමාවකසින් පෙන්නනවා. මත්පැන් බීමට හිසි වෙච්ච මිනිසෙකුට, කැමති මිනිසෙකුට ඒ හිසි කරන සුවඳත් රසයත් ඒ මත් ස්වභාවයත් ඇති කරන මත්පැන් වීදුරුවක් දීලා හරි සන්තෝෂයෙන් ඉන්නකොට කියනවා කැමති නම් බොන්න. හැබැයි ඔකට වහදාලා. දැන් මොකද කරන්නේ? ඒ සුවඳත් දැනෙනවා. ඒ රහත් දැනෙනවා. විවාහම් වෙරි වෙන එකත් හරි, මත් වෙන එකත් හරි. හැබැයි මරණය හෝ මරණය සමාන දුක් වෙනපත් වෙන්න පුළුවන් මේ වහ ගැඹුනහම. ඒක දිනව වහ. වහා කරලා බොන්න විදියකුත් දැන් බොනවා. වහදාලා තියෙන බව දන්නවා නම් කොච්චර ප්‍රිය වුණත් අර මත්පැන් ටික බොන්නේ නැහැ. මොකද ආස්වාදයේ එක ගුණයක් නම් ආදීනෝ දහස් ගුණයක්. එයා දකින්න කාරණේ. එහෙනම් ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න. ආදීනවේ ආදීනවේ හැටියට දකින්න. අන්නේ දාට නිසරණේ නිසරණේ හැටියට දකින්න. එහෙනම් බුදුරණන් හදේ දේශනා කරපු ධර්මයි. ආස්වාදියේ නැහැ කියලා 아무තු බන කියන්න ගියාම මේ ප්‍රශ්නේ පිට. දැන් මේ නිසා අද වෙනකොට කියනවා. බුදුදහම කියන්නේ දුක පෙන්වන ආගමක් කියලා හිතන් මේ වගේ අංගඩුවක් ගහන්න යනවා. අන්‍ය ආගමිකයෝ මේක කියනවා. බුදුදහම කියන්නේ ලෝකෙට දුක පෙන්වන එක. මෙහෙම කියන්න යනවා. අන්න බුදුබණ පටයැනි කරලා බුදුබණ විරුද්ධ කරලා කතා කරන්න ගියායේ කරලා තියෙන අවල්. මේකෙන් ලෝකෙට මතුවලා තියෙන අදහස. මේ සියල්ල දුකයි කියලා කියන්න පටන්ගෙන තියෙන බොහෝ කොටම. මෙන්න මේ නිසාම අර පහර කණ්ඩ වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න බැරුව ඇකිලින්නත් වෙලා තියෙනවා. මේ කවුරුක දේශනා කරපු එකක්ද දේශනා කළේ කියලා බුදුරණන් අහතේ වන කවුද මොඩියු? සියල්ල දුකයි කියලා කිව්වේ. සියල්ල දුක නම් ලෝක සත්‍ය ඇලෙනවද? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ නැත්නම් මේ ලෝක සත්‍ය ඇලෙනවද? එහෙනම් බුදුරණන් වහන්සේ මේ ලෝක සත්‍ය හැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්නනවා. යථාර්ථය මතු කරගන්න සත්‍යය පෙන්නනවා. දැන් පේන්න තියෙන දේ පේන්න තියෙන ආකාරය හරියට පේන්නේ. දැන් මේ ටික අපි දැක්කේ නැතුව. අපි දුක කොහෙද තියෙන්නේ කියලා දැක්කේත් නැහැ. සියල්ල දුකයි කිව්වහම අපිට හොයාගන්න බැරි පැටලුමකට ගියා. අපි අපේ නුවණ මෙහෙයවලා නැහැ දැන්. බුද්ධිය මෙහෙයවලා නැහැ. කියන්නන්න ඕනේ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙයක් කියේ. සබ්බේ සංඛාරා දුක්ඛාති කියන්නේ මේ වචනේ අරගෙන. ඇයි කියා තියන්නේ? සීල සංඛාරිය දුකයි කියන්නේ නැද්ද? දැන් අහනවා. මොකද සියලු දුක නැහැ කියලා බුදුරණන් හදි දේශනා කළා නැහැ කියන්නේ කොහොමද? සබ්බේ සංඛාරා දුක්ඛා කියලා නැද්ද? දැන් ආපහු මම දෙන උත්තර. අන්න අපිට වැදගත් දෙයක් තියෙනවා. කොහො නිරුක්ති තෝරලා. කොහො වෙලදහමේ අර වෙලදහමේ වාක්‍යයේ නිරුක්තිය. සංඛාර තෝරලා කො. මොනවාද සංඛාර කියලා? තෝරලා නැහැ. දැන් මේ ටික මේ පසුතලයේ දෙන්න වෙනවා මේ බණ කියන්නේ ඉස්සෙල්ලා. කර්මස්ථානයේ දෙන්න ඉස්සෙල්ලා මේවා දීලා ඉන්න වෙනවා. මේ පසුතලයේ හදන්න වෙනවා. එහෙනම් අපි කොහොම මොනවද කරන්නේ? කොහෙද දුක දකින්නේ? කොහොමද ඉන් එහාට යන්නේ? දුක වෙන් කරගන්න නැතුව කොහොමද දුකෙන් මිදෙන්නේ? දුකෙන් මිදෙන මඟ දන්නේ නැතුව මොකද වඩන්නේ? අනේ තේරුම් ගන්න ඕනේ. නෑ මේ ටික අපි ඉස්සර හොතර දකින්න ඕනේ. සංඛාර කියන්නේ මොනවද? දැන් සංඛාර කියනකොට දැන් අද හිතා ඉන්නේ මේ ලෝකේ හැමතැනම තියෙන සංඛාර. දැන් හිතනවා මේ විදියට. මේ ලෝකේ හැමතැනම සංඛාර නම් බුදුරන් වහන්සේ පංචස්කන්ධයක් ලෝකේ කියලා දේශනා කරන්න ඕනේ. සංඛාරස්කන්ධය කියන ඉවරයි. ඒකස්කන්ධය පුළුවන් ලෝකෙ පෙන්නන්න. අනේ ධර්මයේ දාලා බලන්න හැටි. දැන් බාහිරින් දෙන්නේ හරියට එහෙනම්. එහෙනම් පංචස්කන්ධයක් වෙන් කරන්න ඕනේ නැහැ ලෝකේ කියේ. මේ ලෝකෙම තියෙන සංඛාර කියවා මේ ලෝකේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහකින් මේ ලෝකේ පෙන්ලා තියෙනවා. සංඛාර කියන්නේ එක කොටසක් පමණයි. සබ්බේ සංඛාර කියන්නේ සංඛාර කියන කොටසට අයිති සියල්ල. මුළු ලෝකෙම කියන එක නෙමෙයි මෙතන සබ්බේ සංඛාර කියන්නේ. නහ සංඛාර කියන එකේ වචනේ නිරුක්තිය දකින්න ඕනේ. මේ සංකීන වචනෙන් පෙන්වන්නේ මුළු ලෝකේ හට ගන්න දේවල්. යමක් යමක් එකතු වෙලා යමක් ගොඩ නැගිනවල. මෙන්න මේ එකතුන්ගෙන් හට ගන්න දේවල් වලට සංකීනෝ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතර එකතු වෙලා හටගත් ද්‍රව්‍ය වස්තු ධාතු හතරෙන් එකතු වෙච්ච සං. අනේ ධාතු හතර එකට යෝග වුණාම සංයෝග වුණා. එකට බැඳුනහම සම්බන්ධ වුණා. එකට පිටුනහම සම්පීණ්ඩ වුණා. අනේ ලෝකේ හටගන්නේ හැටි. වේදනා සංඥා සංකාර විඥාන කියන චිත්ත චෛතසිකයන් එකට බැඳුනහම ඒ જાතිය හිත හටගන්නවා. අන්නේ සං හටගත්තා. ඒතොර නාම ධර්ම හටගන්නේ සං කියන එකතු වෙයි. වේදනා සංඥා සංකාර විඥාන එකිනෙකට සංයෝග වෙලා සම්බන්ධ වෙලා සම්පීණ්ඩ වෙලා සකස් වුණාම හට ගන්නවා අන්න සං කියන ගොඩවල්. මෙන්න මේවා කරන්නේ යමක්ද? මේවා නිකන් හටගන්නේ නැහැ. යම්කිසි ක්‍රියාදාමයකට ගෝචර වෙච්ච නිසායි මේවා ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාදාමී යම්කිසි බලවේගයකින් සිද්ධ වෙනවද? මේක උත්සාහයක් නිසා වීරියක් නිසා ගොඩනගනවා මිසක් උත්සාහයක් වීරියක් නිසා මතු කරපු ශක්ති විශේෂයක් ක්‍රියාත්මක වීමෙන් ගොඩනගිනවා මිසක් ක්‍රියාත්මක වෙනවා මිසක් නැත්නම් මේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක් නිකන් ගොඩනගින්නේ නැහැ කොතනකවත්. එහෙනම් මේ සංකියන්නා වූ ක්‍රියාවලිය යමකින් කරනවද? මෙන්න මේ කරන වැඩපිළිවෙලක් තියෙන ඒන්නේ ක්‍රියාදාමයට කියනවා සංඛාර. යමක් අපිට කරගන්න ආසයි ඕනකමක් තියෙනවා. ගයක් හදාගන්න ඕනේ ලස්සන ගයක්. ආව නිගමනී. දැන් ලස්සන ගය කියන්නේ ගඩොල්, වැලි, උළු, ලී ඔක්කොම එකතු වෙලා කරපු එක. කරපෙරේන කතේ. කෘතේ කරපු එක. සංකත. සංකතයක් හැදිනෙමකෙන්ද? අර අතිවාරම් දාලා කොම්බිටි බැඳලා ඔක්කොම කරලා වහලේ ගහලා ඔක්කොම කරලා මහා වීර්ය උත්සාහයෙන් වීර්ය මහා වැඩපිළක් කිරීමේ ප්‍රතිඵලය තමයි. සංකාරවල ප්‍රතිඵලය තමයි සංකතයක් ගොඩ නැගීම. ගේ නමද සංකතයේ ගොඩ නැගුණා. එහෙනම් ගෘහය කියන්නේ සංකාරයක් නෙමෙයි සංකතයක්. ගෘහය ගොඩ නැගුණේ සංකාර නිසා. එහෙනම් අනුන්ගේ ශ්‍රමයේ නිසා. විහාර ශ්‍රමයක් වැය කරලා වනේ එකින් එක ගොඩ නගන්න. මෙන්න මේ සංකීර්ණ එකතුන් ක්‍රියාත්මක කරන්ඩ අපි ධාර්ය මුගුරු දාගෙනත් මහන්සි වෙනවා වෙහෙස වෙනවා. මෙන්න මේ වෙහෙස වෙන ක්‍රියාදාමයේ කාර සංඥමති එකතුවක් ක්‍රියාත්මක කරන්ඩ යම් උත්සාහයක් වෙහෙසක් ගන්නවද? මෙන්න මේක දුක නැද්ද? දැන් ඔක සැනසුමත් ධාර්ය මුගුරු පෙරන්න වැඩ කරන එක සැපද? යමක් ගොඩනගන්න උත්සාහ කරනවා වීරිය කරනවා උත්සාහ කරන එක වීරිය කරන එක සැපද? හැබැයි මෙන්න මේක වැහිලා තියෙනවා එක දෙයකින්. මොකටද මේ තරම් උත්සාහ කරන්නේ? මොකටද මෙච්චර වීරිය කරන්නේ? කුමක් නිපදවන්නද? මතු අනාගතයේදී මෙන්න මේ බඳු ඵලයක් සුවදායක ඵලයක් බලාපොරොත්තු වෙනවා. අන්න ප්‍රිය ස්වභාවයක් තියෙනවා මధుර ස්වභාවයක් තියෙනවා ලෝකෙ. ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසාම ඒ දේ කරා හිත තියාගෙන ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකින් විද්‍යාමාන කරනවාද? මෙන්න මේ ටික බලාපොරොත්තු වෙන්නේ මොකද කරන්නේ ලෝක සත්‍යය? අන්න දුකට හේතුව එතනයි තියෙන්නේ. ඒ නිසා වෙහෙසේනා පොරවදනවා. කාර කරනවා. මෙන්න සංඛාර. මේ ගොඩනගන හදන්නේ පුණ්‍ය දෙයක් නා. ඒ පුුණ්‍යදේ ගොඩ ගන්න කරන වැඩ පිල්ලටින පුුණ්‍ය සංකාර. ගොන්නගාගන්නේ ආස්වාද ලබන පාප දෙයක්න. ඒ ගොන්න ගන්න කරන උත්සාහිර වීරයට කියෙන පාප සංකාර න පුුණ්‍ය සංකාර. එත ගොන්නගාගන්න බලාපොරත්තුවෙන් බඳු ප්‍රියාස්වාදයක් අප්‍රියා අව දෙයක් නද මධ්‍යස දෙයක්න. මෙන ඉදිනිසා ජීවත්තයෙන් අවස දෙයක්න. ඕකට කියන ආනින්ජාවි සංකාර. කෝකට හරි උත්සාහයක් වීරයක් යෙදෙනවනම් සංකාර කියන්නේ ඔන්න ඔය කරන උත්සාහයට වීරයට. සංකාර ද්‍රව්‍ය වස්තු නෙවෙයි. යම් ද්‍රව්‍ය වස්තුවක් නාම ධර්මයක් හෝ රූප ධර්මයක් ගොඩනගන්න යම් උත්සාහයක් වීරයක යෙදෙන උත්සාහයක වීරයක යෙදෙනවාද මෙන්න මේ කරන උත්සාහයේ වීරය ආධ්‍යාත්මිකව නගන සංකාර. දුන්න ශක්ති විශේෂයේ ලෝකෙත් ක්‍රියාත්මක වෙනවා. අපි ආධ්‍යාත්මික ගොඩනගලා ශක්ති විශේෂයක් බාහිරට බැහැර කරපුවාම බලවත් ශක්ති විශේෂයක් ගොඩනගපු නිසා ඒක ඉවර වෙනකම් අතලමක ක්‍රියාදාමයක් හැටියට ක්‍රියාත්මක වෙනවා ඒ ශක්තිය ඉවර වෙනකම්. හැබැයි බාහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන අංශු මාත්‍ර ශක්තිය ක්‍රියාත්මක වෙනවා නම් මනසින් ගොඩනගලා දුන්නේවා නිසා තමයි ඒ ක්‍රියාවලිය බාහිර ලෝකේ දකින්න හම්බ වෙන්නේ. නම් බාහිර සංකාරයක් නිපදෙවුණා නම් අභ්‍යන්තරයෙන් නිකදෝපු උත්සාහයේ වීරිය ප්‍රතිඵලයක් තමයි බාහිර ක්‍රියාත්මක වෙන්නේ. අපිට පේන්නේ නැහැ මේ ગુප්ත පැත්ත. නමුත් බාහිර ලෝකයේ ක්‍රියාත්මකනේ අපිට පේනවා. වැහි වහිනවා. කඳු කලාගෙන යනවා. සුලි සුලං ඉනවා. විශාල බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ ඔක්කොම පේනවා. ඔය ඇත් යම් ක්‍රියාවලිය සිද්ධ වෙලා තව තවත් දේවල් නිපදවන. අන්නේවර ක්‍රියාශක්තිය කොයින්ද? කවදා හරි මනසකින් ගොඩනගලා විහිදෝපුවා. විහිදෝපුව දෙවෙනි ඵලෙ. අන් විහිදෝන වෙලාවේදී ආධ්‍යාත්මික වශයෙන් අපි සංකාර නිපදවනවා. මෙන්න මේක සංකාරය. එහෙනම් උසාහයක් වීරිය. ඒ නිපදෝප සංකාරයේ බාහිරට දුන කාලේ තියෙනකන් බාහිර ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකත් අපි දුකසේ ගොඩනගපු දෙයක ප්‍රතිඵලයක් නිසා සැපසේ ගොඩනගපු එකක් නෙමෙයි. හැබැයි මේ සංකාර වල අපි ප්‍රියයි මොකක් නිසාද? මතු අර බලාපොරොත්තු වෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමකින් ජනිත කරනවා නම් යම් රූපයකින් අන්න ඒකට ප්‍රියයි. යම් වේදනාවක් මතු කරනවා නම් ඒකට ප්‍රියයි. කැප වේදනාවක් ඇතනම් ඒකට ප්‍රියයි. මෙන්න මේ නිසායි ප්‍රිය ස්වභාවයේ හිත තියාගෙන කොච්චර මහන්සි වුණා කමන්නේ නැහැ කොච්චර උත්සාහ කළා කමන්නේ නැහැ මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා මෙහිම ආස්වාදජනක. අන්නේ ආස්වාද මායාව තුලින් අර දුක වහනවා. මෙන්න මේ නිසා ලෝක සත්‍යයට මේ සංකාර දුකයි කියලා අපි ඉන්නේ. මිනිහෙක් කුඹුරක් වැඩ කරනවා. සරුසාරව හැදෙනවා. හැදෙනවා දකින්න දකින්න පොර ගහනවා බේත් ගහනවා වල් පැල නෙලනවා ඉස්නම් බඳිනවා නැ වතුර නවත්තන නවත්තනවා බයින්ඩ වෙනවා බස් වෙනවා ඔක්කොම කරලා හදලා මිනිහා කරන මහන්සියමයි වෙන්නේ දාඩිය මුගුරු පෙරාවේ. හැබැයි ගොයම දිහා බල බල හතුරු වෙන. හොඳට හැදෙනවා. හැබැයි ගොයම හොඳට හැදෙන්නේ නැත්නම් කොළ දා විතරක් ආව නම් එහෙම නැතුණ පළ දා නැත්නම් එහෙම ෂේ විත මහන්සිය. එහෙනම් එයා සතුටු වෙන්නේ පළ දාව ගැන හිතලා. ගොයම හොඳට හැදෙන ඉඳ නෙමෙයි සතුටු වෙන්නේ. කියන ඔය හොඳට වැඩිපුර හැදුනොත් එහෙම පරදාව නැති වෙනවා කියලා හොඳට හැදෙනවා සතුටු වෙන්නේ. පරදාව ඉන්නේ කොයි ක්‍රමෙන් කියලා දැක්කොත් ඒ ක්‍රමෙට හැදෙනවා තමයි. ඒ හැදීම දැකලා සතුටු වෙන්නේ. එහෙනම් ගොයම සරසාරව හැදිලා තියෙනවා දැකලා සතුටු වෙන්නේ පරදාව ගැන හිතාගෙන. මෙන්න මේ වගේ ලෝක සත්‍යය මේ ආස්වාදයක් බලාපොරොත්තු වෙයි. යමකින් දෙන ආස්වාදෙහි හිත බැඳගෙන. ඉබඳු ආස්වාදයක් ලබන බලාපොරොත්තු වෙන ඒ දේ නිපදවන්න උත්සාහ ගන්නවා වීරිය ගන්නවා කියලා වරක් නැතුයි. මෙන්න මේ සංඛාරයන්ගේ හැට ගැනීම දුකයි කියලා පේන්නේ අර ආස්වාදේ වහන නිසා. ඉඳව සංඛාර සැපයි කියලා හිතා ගන්න. ඔකම හදලා කළා ඉවරනට පස්සේ අලි කාලා ගියා හේන. වැහුනට පස්සේ මොකද කරන්නේ? බලනකොට ඇදිලා උදේ බලනකොට හැ ඔක්කොම හේන. ඔක්කොම කුඹුර අලි කාලා ගියේ. අපොච්චියේ විච මහන්සිය. කොච්චර මහන්සි වුණාද? කොච්චර වෙහෙස වුණාද? දැන් තමයි වෙහෙස දකින්න. අන සංඛාර දුක්ඛේ දකින්න ප්‍රතිඵලය ගන්න බැරි වුණා. ප්‍රතිඵලය හම්බ වුණා නම් අර ආස්වාදයේ වහනවා සංඛාර සැපයි කියන දෘෂ්ටියක් ඇති කරනවා. කොච්චර මහන්සිලා කමලයි ප්‍රතිඵලය හොඳට තියෙනවා. මහන්සිය හරි සාර්ථකයි. ඒ මහන්සිය දුකමයි. දුක්සහගත මහන්සිය අන්න අර ප්‍රතිඵලයේ තියෙන ආස්වාදයේ වහනවා. මෙන්න ලෝක සත්‍යය නොදකපු දුක. ওই දුක සාමාන්‍ය ලෝකයා දකින්නේ. යමක ආස්වාද ජනකද මෙන්න මේ ආස්වාදයේ හිත බැඳ ගැනීම නිසා ඒ ආස්වාදයේ වටිනවා කියන තීරණය නිසා ලෝක සත්‍යයට විද්‍යාමාන වුණත් විද්‍යාමාන වුණේ දුකක් කියලා පේන්නේ. අන්න බාහිර ලෝකයේ අනුදකින්න දුක. ওই දුක බාහිර ලෝකයේ දකින්නේ. නේ ආර්යෝ දකින්නේ කොහොමද? ආර්යෝ කවදා හරි දකින්නවා. මේ ප්‍රිය ස්වභාවයයි මధుර ස්වභාවයයි කියන මේවා හරයක් නෑ. හරයක් නෑ කියලා දකින්න දහම් ක්‍රමය බුදුරණන් හන්සේ දුන්නේ. නැත්තක්මයි දුන්නේ. බොරුවක් නෙමෙයි. බොරුවෙන් හැවැට්ටුවේ. හරයක් නැති නිසාම හරයක් නෑ කියලා බලන් ක්‍රමයක් තිබිලා. මෙන්න මේ විද්‍යා સિદ્ધාන්තයට අනුව බලන්න. ආගම් වේදයක් මේක නෑ. කුල මල් ජාති වේදිකුත් නෑ. ගිහි පැවිදි වේදිකුත් නෑ. කාට හරි නුවණ තියෙනවා නම් කල්පනා කරලා බලන්නකෝ ඇත්තද කියලා. ඒක කල්පනා කරන මොහොතක් වුණා නම් ඔහු ගමන් කරන්නේ ආර්ය මාර්ගයේ ලෝක සම්පත ලැබලේ කෝක වුණා. මෙන්න ආර්යෙක් වෙන හැටි දැනගන්න ඕනේ. ආර්යෙක් වෙන ලෝක සම්පතේ ලැබවලු ඉන්නේ. පල්ලියේ ඉන්න ෆාදර්ලා හැතිලා ඉඳන් කල්පනා කරා නම් ඔය ක්‍රමයේ ඇත්තද කියලා. ෆාදර් ගනුගමනය කරන්නේ මේ වෙලාවේදී සම්මතයෙන් ක්‍රිස්තියානි නව මාර්ගයේ ආර්ය මාර්ගයේ. ආර්ය මාර්ගයේ යම කරු. ඒක ලෝකේ ආර වේ. බෞද්ධය කියලා කෙනෙක් ඉන්නවා. සිවුරුදාගත් ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ත්‍රිපිටක ධාරී වෙලා ඉන්න පුළුවන්. එයා ආසාදිනේ ඕවා ගුණේ මං හොඳ ලස්සන ගයක් හදාගන්න ඕනේ. ඉන්න තැන් හොඳට තියෙන්න ඕනේ. මේ ඔක්කොම හදලා මා බලල්ලා තියෙන්න ඕනේ. මෙහෙමයි ලස්සන තියෙන්න ඉපැ. එයා එතන නම් ඉන්නේ. එයා ලේවලෙන් බෞද්ධයි ආර්ය මාර්ගයෙන් පිටයි. මෙන්න මේක තේරුම් ගන්න ඕන. අද මේ බෞද්ධ බෞද්ධම ඉන්නේ එක්තරා ભેද බින්න තාලයකට. ભેද කරගන්න තාලෙ. මේ නිසා පක්ෂ ભેදයක් හැදෙනවා. ආගම් ભેදයක් හැදෙනවා. එක එක විදිහේ නිර්තල් ભેදයක් හට ගන්නවා. සීලවන්ත ගුණවන්ත ભેදයක් හට ගන්නවා. මේ ලෝක සම්මතියන් අසුර කරලා හදා ගන්න ભેද. ඒ තුලින් අපිට යන්න බෑ ආර්යත්වේ කරා. ඔය සම්මතියේ පැත්තකින් තියලා. සම්මතිය ඉක්මවාදී පරමාර්ථයක් දකින්න ඕන. මෙන්න පරමාර්ථය තුලින් තමයි නියම බෞද්ධත්වයටපත් වෙන්නේ. තමගේ බුද්ධිය පුබුදවා ගන්නී සත්‍ය ක්‍රමේ දරාගෙන හරියට හිතනවා නම් මොන ආගමක කියලා ලේබලේ කොහොම තිබුණත් එන්න පුළුවන්කමක් තියෙනවා ඔතෙන්. දැන් මේ අපිට ඕන හැටියට කියනවා නේ මේ සාක්ෂි ඇතුව ඔප්පු කරන්නේ. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී බමුණු ආගම දරන එක්තරා බමුණු පිරිසක නායකයෙක් බුදුරන් වහන්සේ හමු වෙන්න ගියා. කියලා බුදුරන් වහන්සේගෙන් බණ අහලා ඔය කියන යථාභෝධ ඥානිය ලබා ගත්තා. ලබා ගත්තට පස්සේ යාට දැන් තේරෙනවා සත්‍ය මේකයි. හරයක් නැති ලෝක ස්වභාවය හරියටම ඇත්ත. කවුරු කිව්වත් මේක වෙනස් කරන්න බෑ. මේක තමයි යථාර්ථය. මේකෙන් මිදුණොත් නිවන. ඔය ටික තේරුම් ගත්තා. මේ නිවන් මාර්ග ගෙනත් දුන්න බුදු පියාණන් වහන්සේ කිරී විශාල ගෞරවයක් හටගත්තා. මම ශාස්ත්‍රීය ධර්මයේ දුන්න උන්වහන්සේ මම දැන් කොහොම අත්හරින්නේ? මම අනාථභාවයෙන් නිදහස් කරගත්තේ උන්වහන්සේගේ ධර්මය අහලානේ මම නිදහතුනේ. ඒ ධර්මයේ මට කියා දුන්න බුදු පියාණන් වහන්සේට මට ගරු කරන්න දෙපෑද? හැබැයි මට දැන් ගිහින් ජීවත් වෙලා තින්නේ මගේ අනිත් පිරිස අතර. දැන් පිරිස කවදාවත් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. ගරු කළොත් එහෙම බයිනවා. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. ගරු කරන පිරිසට දොස් කියනවා. හැබැයි දැන් මේකේ නායකයා හරි ඉන්න බෑ ගරු නොකර. දැන් එයා කල්පනා කළා මට හරි වැඩි. දැන් වෙනදා වගේ මගේ පිරිසත් එක්කලා කරත්ත බැඳගෙන මම මේ ඉදිරිය යනකොට මගේ වැඩකට බැරිලා හරි බුදුරජාණන් වහන්සේ අතල මගේදී මම දැක්කොත් එහෙම පින්නපාත වඩන වෙලාවක හරි චාරිකා වඩන වෙලාවක උන්වහන්සේ දැක්කොත් මම කොහොමද උන්වහන්සේට ගරු නොකර යන්නේ? ඒක මට දැන් සුදුසු නෑ. මට ඒක කරන්න බෑ. ඒසම මට ගරු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම ගරු කළොත් මගේ පිරිස මටත් බයිනවා. බුදුරජාණන් වහන්සේලා බයිනවා. දැන් මම මේකේ උපක්‍රමයක් වෙදන්න ඕනේ කියලා. එයා මොකද කරන්න කියන ස්වාමීනි? මෙන්න මේකයි දැන් සිද්ධි. මේ විදිහට ඔබ වහන්සේ වඩනවා දැක්කොත් දැන් මට කවදාවත් ඔබ වහන්සේට ගරු නොකර යන්න බෑ. මගේ හිත තුළ විශාල ප්‍රසාදයක් ඔබ වහන්සේ කිරී තියෙනවා. මම ඔබ වහන්සේට වැඳුමක් ගැන කියනවා. මම මේහෙ වැඳුමකින් ඔබ වහන්සේට වඳිනවා. මට ඒක පිළිගන්න. මොකද්ද මේ වැඳුම? මගේ කට්ටියට අහු වෙන්නේ නැති වෙන වැඳුමක්. මම ඔබ වහන්සේ දැක්ක ගමන් මගේ තලප්පාව මම හැමතැනම හැඩ ගහලා බැඳ ගන්නවා. ඒ මගේ ඉසේ තියෙන තලප්පාව ගැලෙව්වා කියලා ඔබ වහන්සේ පිළිගන්නවා. මම ගැලවන්නේ. ඒක හොඳට හිර කරලා බැඳ ගන්නවා. ඉර තමයි හරි වරි ගහලා ටිකක් හොඳට හැඩ ගැහෙනවා. ඒ මං මගේ කරත්තෙන් වැස්සා කියලා හිතා ගන්න. ඔබ හන්දේ ගරුත්වේ. මම මේ හරකට කෝඩුව දිගා කරනවා. ඔබ හන්දේ දිගා වෙලා නමස්කාර කළා කියලා හිතා ගන්න. ඊට පස්සේ ආයෙත් හැරයක් මම හරි වරි ගහ ඉඳ ගන්නවා. ඒ මං ආයෙත් ඇවිල්ලා කරත් ඉඳගත්තා කියලා හිතා ගන්න. මම ආයෙත් හැරයක් අර තලප්පාව රත තියලා හැල ගහ ගන්නවා. ඒ මම නැවත මගේ තලප්පාව බැඳගත්තා කියලා හිතා ගන්න. මං ජක් කියලා හරකට අඟ දීලා ගමන යනවා. ඒ මං ඔබ වහන්සේට ගරු කරලා ගමන ගියා කියලා හිතන මෙහෙම නමස්කාරයක් කළා කියලා හිතා ගන්න. මේ නමස්කාරය මගේ පිරිසට පේන්නේ. මගේ පිරිස තරහ වෙන්නේ නැහැ මං එක්කලා. මම මෙහෙම නමස්කාරකින් ඔබ වහන්සේ නමස්කාර කරන එක බුදුරණාහි අනුමත කළා. දැන් වැදගත් දෙයක්. දැන් ලෝක සම්මතයෙන් ඒ බමුණා ඉන්නේ කොහෙද? අර කියන බමුණු ආගමේ. නමුත් එයා ඉඳලා තින්නේ කොහෙද? බුදුදහම. අනික අය අබෞද්ධය අබෞද්ධය අතර මෙයා බෞද්ධය. දැන් ලෝකයා දන්නවද? මෙන්න මෙහෙම ක්‍රම තියෙනවා. ඒ නිසා අපිට බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ආගම් අතරින් තෝරගන්න බෑ. අපි හිතා ඉන්න මහා දැරි නරක ආගම කියන එකේ සම්මතිය ඉන්න පුළුවන් බෞද්ධයේ. අපි හිතා ඉන්න මහා බෞද්ධයි කියලා හිතා ඉන්න සම්මතිය තුල ඉන්න පුළුවන් අබෞද්ධයේ. දැන් බෞද්ධ අබෞද්ධ කියන වචනෙන් ගන්නකොට මේ සම්මත බෞද්ධ අබෞද්ධ දෙකේ මේක තෝරන්න බෑ. අන්න ආර්ය බෞද්ධ ආර්ය අබෞද්ධ තෝරගන්න ආර්යයන්ට ගැළපෙන විදිහට අබෞද්ධ බෞද්ධ තෝරගන්න ක්‍රමය. දැන් මේක අපි දකින්න ඕනේ. මෙන්න මේකෙදි තමයි අපි දකින්නේ. මෙන්න සංඛාර සැපයි කියලා හිතා ඉන්නේ මෙන්න මේ අවිද්‍යාවක් උඩ. අවිද්‍යාව නිසා නිගමනයක් බහලා ඉන්නවා. ලෝකයේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේවා හරි සාරයි. ඒවා අසාර නැහැ. මෙන්න අවිද්‍යාවේ තීරණ. අවිද්‍යාව නිසා මේ සංකීර්ණ එකතු හිත පිළිබඳ වේවා ගත පිළිබඳ වේවා මේ තියෙන එකතු ලෝකයේ පිළිබඳ වේවා. ඕවා සාරයි කියන නිගමනයේ ඉන්න තාකල් කියන අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සාරයි කියන නිගමනයක් එනවා. යමක් සාරයි කියන නිගමනයේ ඉන්න තාකල් ඔහුට කොච්චර වෙහෙස වුණත් මහන්සි වුණත් ඒ වේද මහසිය තේරෙන්නේ නැහැ. ඒක සැපක් කියලා හිතාගෙන සංසාර සැපක් කියලා හිතාගෙන කාර කරන්න පටන් ගන්නවා. සාරත්වයේ කරන ප්‍රියමනාපදී සැපයි කියන දෘෂ්ටිය නිසා හිතෙන් කයින් වචනින් ඊතනෝ කටයුතු කරන්න පටන් ගත්තාම කියනවා අවිද්‍යාව පත්‍ත කරගෙන සංඛාර හට ගන්නවා. ද අවිද්‍යාව පත්‍ය සංඛාර කියන වචන කිව්වට ඔය ධර්මයේ තේරෙන්නේ නැහැ. දැන් තේරෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර වෙන්නේ මොන රටාවලු අනුවද? අවිද්‍යාව නිසා මේ ලෝකේ සාරයි කියන නිගමනය දෘෂ්ටියකට වැහ ගන්නවා. මේ සංසාරයි කියන දෘෂ්ටියේ ඉන්නවා. ਉਹ එතකන් සංසාරේ. මොන සංසාරේ කියන්නේ? ওই සාරයි කියන දෘෂ්ටියෙන් සාරයි කියව කොටසේ යථාර්ථය දකින්න අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන්. ওই සාරයි කියන ඒවා අනිච්චයි කියලා දකින්න දුක්ඛයි කියලා දකින්න අනාත්මයි කියලා දකින්න. මෙන්න මේක තෝරා ගන්න ඕනේ ධම්ම ඖෂධය ගන්න. අසාරයව නෙමෙයි බලන්න. සාරයි කියන යථාර්ථය දකින්න ඕනේ. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එතනි වීසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. එහෙනම් අපිට තියෙන මේ තෘෂ්ණාව උපදින තැන පවතින තැන දැකලා ඒ තෘෂ්ණාව උපදින්න හේතුව දැකලා තෘෂ්ණාව උපදින තැන හේතුව නිරෝධ කළොත් තෘෂ්ණාව නැති ඵලෙ නිරෝධ වුණාම තණ්හක්කය සබ්බ දුක්ඛං ජිනාති කියන යථාර්ථය එන්නේ. එහෙනම් තණ්හාවයි ක්ෂය කරන්න ඕනේ. එහෙනම් තණ්හාව ක්ෂය කරන්න නම් තණ්හාව බැදිලා තියෙන්නේ කොහේද මොනවැද? මනවඩන රූපවල. මනවඩන ශබ්ද. මනවඩන ගන්ධ. මනවඩන රස. මනවඩන ස්පර්ශ. මනවඩන ධර්ම කියන්නේ. මෙන්න මේ මනවඩන්නා වූ හය ආකාරයන් අරමුණු තුල. ඒවැය තමයි මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් හිත බැඳෙන්නේ. මෙන්න දුකට හේතුව තියෙන දැන්. තෘෂ්ණාව හට ගන්න දැන්. මෙන්න මේක දකින්න ඕනේ. කවදා හරි මෙන්න මේක අසාරයි කියලා දැකනා කිසිම බුද්ධිලයකට මේ දහම් ඖෂධ දෙන වැටෙන බුද්ධිලයකට තමන්ට හෝ නිකන් සාමාන්‍ය හිතවිල්ලකින් හිතලා හෝ ප්‍රියයි මනාපයි කියන ඒවා අසාරයි කියලා දකින්න බෑ. මෙන්න මේ නිසා ආර්ය මාර්ගයේ අනුගමනය නොකරන කෙනෙකුට ප්‍රියමනාපය අසාරයි කියලා දකින්න ක්‍රමයක් නැති නිසා ආර්ය මාර්ගයක් වැඩෙන්න විදිහක් නැහැ අයියට. නෑ ප්‍රියමනාපය අසාරයි කියන එකම ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඔය ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්නේවා අනිච්ඡද නිච්ඡද බලන්න. යමක් අනිච්ච නම් ඒක දුකද සැපද කියලා බලන්න. යමක් අනිච්ච නම් දුක නම් ඒක අත්ත්වද අනත්ත්වද කියලා නිගමනය කරන්න. අනේ විග්‍රහය. දැන් අපි බලාගෙන යන්න ඕන. යදානිච්ඡන් තන් දුක්ඛන් කියලා විග්‍රහ කරලා තියෙනවා මේ ධම්ම ඖෂධය. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා සිංහල උත්තර දෙනවා. භාෂාරීති අනුව. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. ඔහොම උත්තරයක් දෙනවා. යමක් කිව්වහම මේ ලෝකයේ අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විතරක් නෙමෙයි අප්‍රිය අමధుර ස්වභාවයේ අහුවිලා නැද්ද? ප්‍රිය ස්වභාව මధుර ස්වභාව එකක් නම් ඒ වටා ගෙතිලා තියෙන අප්‍රිය අමధుර ස්වභාව 10000 ගානක්. 10000 ගානක් අප්‍රිය අමధుර ස්වභාවයන්ගෙන් වට කරපු එකක් තමයි ප්‍රිය මధుර එක. මනවරණ රූපයක් හදාගන්න. එයා ඒ සඳහා වෙන සියලුම මහන්සිය. අප්‍රියයි අමදුරයි. හැබැයි මනවරණ රූපය කෙරෙහි තිබෙන මායාවට වැටීම වසඟවීම නිසා අර විහෙස දුකක් කියලා පේන්නේ නැතිකමයි තියෙන්නේ. නම විදලා තියෙන්නේ අප්‍රිය අමදුර දුකක් විහෙස. එතකොට අපි දකින්නවා මොකද්ද? එනම් මේ ප්‍රියයි මధుරයි කියන යමක් ඇත්නම් අපි අන්නේක යථාර්ථය දකින්න ඕනේ. ඒ ප්‍රිය මధుරයක නැහැ කියලා කිව්වොත් එහෙම ධර්මයට විරුද්ධයි. ඒ එනිසා කියන ආස්වාදී ආස්වාදී හැටියටම දකින්න. නැතුව බල ඒක අහ කරලා බලන්න බෑ. හැවටෙන්න වෙනවා එතකොට. ඒතර ලෝක සත්‍යයට බොරු කිව්වා වෙනවා. බොරුවෙන් ඇත්ත කරගන්න බෑ. ඇත්තම පෙන්වන්න ඕනේ. ඒක යථාර්ථයම දක්වන්න ඕනේ. එනම් ප්‍රිය මధుර එකක් හදාගන්න. අප්‍රිය අමధుර කීයක් පරිවාර කරගෙන තියනවාද ප්‍රිය මధుර එක මැදි කරගන්න. අන්න අපි දකින්නේ. ප්‍රිය මధుර එක නැහැ කියලා අපි එකමනිය කලේ නැහැ. ලස්සන කියන ප්‍රිය මధుර එකක් හදාගන්න. මිහිරි හඬ කියන එකක් හදාගන්න. මිහිරි ගන්ධේ නැමැති එකක් හදාගන්න. මිහිරි රසේ නැමැති එකක් හදාගන්න. මිහිරි ස්පර්ශේ නැමැති එකක් හදාගන්න. අපි කොච්චර දුක් විඳිනවා. අනේ එක පැත්තක් දකින්න ඕනේ. ඒවා නිකන් ලැබෙන්නේ නැහැ. අහම්යෙන් පහළ වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඔය ලස්සන කියන, සුවඳ කියන, රස කියන, ඒ වගේම මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන. මේ මනවරණ යමක් ඇතනම් ඔය තුල තියෙනවා නා. මේ මනවරණ ස්වභාවයේ කුමක බැදිලාද, සැවිරිලාද තියෙන. මෙන්න මේක ධර්මානුකූලව බලන්න ඕනේ. දැන් කය ලස්සනයි කියනවා. ලස්සන කයක් හදාගන්න උත්සාහ කරනවා. දැන් ලස්සනයි කියන එක බැඳිලා තිබුණේ මොනවද කියලා බලන්න අන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දුන්නා හොයාගන්න. දැන් හිත බැඳෙන එකක් තියෙනවා ලස්සන. ලස්සන කය. දැන් ඕක ඇත්ත නැත්ත බලන්න. ලස්සන නෑ කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් විද්‍යාමාන වෙනවා. විද්‍යාමාන වෙන නිසාමයි ලෝක සත්‍යය ප්‍රිය මధుර වශයෙන් කිය බැඳෙන්නේ. ඒක නෑ කිව්වොත් එහෙම බොරුවක්. අන්න ඒක තමයි දුකට හේතුව. ලස්සන රූපය දුකට හේතුව කරගත්තා. දැන් ලස්සන රූපේ විග්‍රහ කරලා බලන්න. ඒතර ඇත්ත වෙන්නේ. කොහොමද බලන්න? ඔය හොඳට ලස්සනයි කියන පුද්ගලයෙක් අරගෙන කොච්චර හිත බැඳෙනවද කියලා බලන්න. කොච්චර සුන්දරද? කොච්චර ලස්සනද? කොච්චර ආස්වාදජනකද? ඇසුරු කරන් ලැබුණා කොච්චර හොඳද? නානා ප්‍රකාර අදහස් බැඳෙනවා. ඉතින් මේ ලස්සන කිව්වේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. කොහෙ තියෙන්නේ කියලා බලන්න. ගලවන කේස් ටිකත් අයින් කරන්න, ලොම් ටිකත් අයින් කරන්න, නියමතු ටිකත් අයින් කරන්න, දත් ටිකත් අයින් කරන්න, හවත් අයින් කරන්න, නහරත් අයින් කරන්න, ඇටත් අයින් කරන්න, ඇට මිදුලුත් අයින් කරන්න, කෑලි 32කට අයින් කරලා තව එකක් තිබුණා ලස්සන කිය. 33 වෙනි එකත් අයින් කරන්න බලන්න තියනවාද කිය? ලස්සන එක බෙදලා බෙලා කෑලි 32කට අයින් කළා. දැන් ලස්සන කිය කී එකක් තිබුණා අපිලා? 33 වෙනි එක ඒක. ඒකත් අයින් කරන්න බැලුවා නම් කොහේ කොහෙ තියෙන්නේ? නැත් 33 වෙනි එක අයින් කරන්න විදිහක් නැහැ. 32 අයින් කරන්න ඉවරයි. ලස්සන කියන ඉති වැදින්නේ අර 32. සුභ 30 අසුභ 32. එකතු වගින් ලස්සන කියන එකක් මතු වුණා. එන ලස්සන කියලා දරුවියක් වස්තුවක් ලෝකේ වෙනම තිබුණේ නැහැ. මොනවද තිබුණේ? අර අසුභ 32ම අපි රවට්ටලා. ඒ අසුභ 32ම තමයි එක එක විදිහට පිහිටි. ඒකෙම උපමට්ටම තමයි ලස්සන කිව්වේ. ඒ වෑම හැඩේ තමයි හැඩතලයේ කිව්වේ. එනම් කුණු කොටස් 32ක හැඩතලයේ දැකලා ඉතින් හරි හැඩයි. හරි හැඩ පුරුෂයා, හරි හැඩ ස්ත්‍රිය කිව්වා. අර කෑලි 32ම එක එක දිහේ හැඩ ගහලා තිබුණා. ඒකෙම උපමට්ටම තමයි හරි පාටයි. හරි පෙනුමයි. ඒ කෑලි ටිකම. ඔය කෑලි ටික අරෙන්ද තව ලස්සන කියලා එකක් ලෝකේ තිබුණ නැහැ. මෙන්න ඇත්ත. බොරුවෙන් හැවැට්ටුවේ නැහැ. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න දුන්නා. මෙන්න බලනකොට පෙන්වනවා ලස්සන කියන්නේ ආදීනව මැද්දෙන් ආදීනව තුලින් ඔප්නැං වෙලා තිබිච්ච මායා දර්ශනයක් ඇරෙන්න තව දෙයක් ලස්සන කියලා අපිට අල්ලන්න එකක් තිබුණේ. ලස්සන අල්ලා ගන්න ගියොත් අල්ලා ගන්න සිද්ධ වෙන්නේ අර කෑලි 32. අන්න අපි දකින්න ඕන එක. මේ තැනැත්තා ලැබුණ නැත්නම් මේ තැනැත්තිය ලැබුණ නැත්නම් මගේ ජීවිතේත් මට එපා කීකේ ඉන්න තරුණියෙකුට හෝ තරුණියෙකුට කියනවා. දැන් ඕනෑමද? ඕනෑමයි. නැත්නම් වහවනවා. මැරෙනවා. මට එපා නැහැ ජීවත් වෙලා වැඩකුත් නැහැ. පොඩ්ඩක් හිටපන්කො. කොහොම මොකද්ද ලස්සන? බලහකර රං කඳක් වාගේ අර මිනිස්සයා අර පිරිමි අර ස්ත්‍රිය. ඔහොම උත්තරයක් දෙනවා. ඔය රං කඳම උඹට ආපහු දෙනවා. මම සුළු දෙයක් කරනවා ඉස්සෙල්ලා බර කිල්ල බලපන්. ආ කිලෝ 40යි කිලෝ 50යි මෙච්චරයි ගාන කියලා ගාන කියේ. හැම එක කිලෝ මාත්‍රයක්වත් අයින් කරලා දෙන්න. ගත්ත ඇසිඩ් ටිකක් පිච්චේ නාම්ලිය ඇතිලුවා මූණි අතුල එක ඕන් අරන් ඵලයක් දැන් ගනින්ක දැන් මූණ දිහා බලුවා මලයකා වගේ මලයක් සෙනේවා හැම පිච්චිලා දැන් මොකද කරන්නේ කිරලා බලපං රංකන්ද බැලු බරාඩුද නේ රංකන්ද එහෙම තියන අරන් ඵලයක් දැන් ගෙනියයි දැන් මෙච්චර කර රංකන්ද කියකි තිබෙන්නේ නිගමනේ දුන්නේ මොකක් නිසාද අර හංකඩේ තිබිච්ච මූණේ හංකඩේ තිබිච්ච උපමාත්ලම් පැහැයක් නිසා එන ඒක මොකේද තිබුණේ අර හංකඩේමයි අන්න බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ මෙන්න මේ ක්‍රමයට බලන් මේ මිනිහා රැවටිලාද නැද්ද ඉන්නේ මේ ලස්සන කියන්නේ රැවටිීමකට ඇත්තකටද මෙන්න මේක බලන්න ඔය ලස්සන කියන එකෙන් හවටලා වටකලා තියුනේ කුණුගුණාද හොඳ එකක්ද හොඳ එකක් කියලා හැඟිව්වේ මොකක්ද ඔන්න මායා දර්ශනේ වත් උනහම බුද්ධිලයට පේන හැටි එහා ඒ බුද්ධිලා ඊට පස්සේ උස්සගෙන ගිහිලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එයාට මොනවා කිව්වත් ගන්න ඒ ලස්සන කියන මායාවෙන් අතිවිච ආදීන ඔක්කොම වහලා එයා ගිනි තියෙන මොකද්ද උදේ ඉඳන් රෑ වෙනකන් කුණු පිට කරන කුණු කඳා දැන් මොකද කරන්නේ නාන්න සුද්ධ වෙන්න මෙන්න සබන් දෙනවා උදේ ඉඳන් රෑ පිට වෙනකන් ගඳ පිට කරන කුණු කඳා හොදා ගන්න ආ මේ සුගඳට උලා ගන්න ඒකත් ගිහින් දෙනවා අමතර උලා ගත්තාම තමයි ඉබල බල ඔයා හරි සුවඳයි දැන් අපි හිත මායාවේ කොච්චර හවට්ටගෙන පිටින් ගාව සුදේ පැටික උලා බැලුව උරලා බැලුවා නම් එහෙම ඒ සුවඳ නෑ දෙන්නේ මේ සෙන්ට් එක හරි සුවඳයි නේ කියන්නේ නැතුව ඒක ඇඟේ ගාලා බලලා ඉවරලා ඔයා සුවඳයි නේ කියන්නේ. ඇත්ත මොකද්ද? අනේ කල්පනා කරලා බලන්න මේ ඇත්ත ඇති ආකාරයෙන් බලන්න. බුදුබණ කියන්නේ පොතේ තියෙන එක නෙමෙයි විග්‍රහ කරගන්න ඕනේ. විග්‍රහ කරලා ඇත්ත දකින්න ඕනේ. මෙන්න මෙහෙම දකින්නට අපිට පේන අපි කොච්චර මායාවකට හැවටලාද මේ ඉන්නේ. ඇද කුද තියෙන ඇඟි මගේ ඇඟට නම් මේක හරියන්නේ නැහැ. මෙන්න මේ ඇඳුමන මගේ ඇර හොඳට මැච් වෙනවා. එහෙම කියලා මොකද කරන්නේ? ඇඟට ගැලපෙන ඇඳුම කියලා ඇඳුමක් කරගන්න. අර ඇද කුද ටික ඇඳුමේ වෙහිලා ගියාට පස්සේ දැවේ ඇඳුම නම් ඔයා හරි ලස්සන. දැන් ඇඳුම ඇඳුමේ ලස්සනද බැලුවේ පුද්දලයා ආරෝපණය කළා පුද්දලයා ලස්සන කියලා හිතාගත්තා. අනේ ඇඳුමෙන් ඔප්ලංගව ගත්තා කන කරාබරණලින් ඔප්ලංගව ගත්තා සුවඳ ගහගත්තා වර්ණීය ගහගත්තා හැඩ ගහගත්තා පිටින් උල ලවුල් අරගත්ත එකට දැන් ඉතින් අපි රැවටිලා මෙයා හරි ලස්සනයි කියලා බැස දිගමනේකට. දැන් මේ අපි ඉතින් අපි රවට්ටා ගත්තා. ඇත්ත උතන නෑ. මෙන්න ලස්සන කියන මායාව මායාවක් හැටියට බලන්න. ඉන්ද්‍රජාලයක් වාගේ ලෝක සත්‍යය රවට්ටනවා. රවට්ටලා මොනවද ලෝක සත්‍යය අල්ලා දාන්නේ මොකේද? ওই කුණුගොඩට. ඒ කුණුගොඩ ගත්ත තැන් පටන් ලස්සනේ මුවාවේ ලස්සන රැවටිලා ඒක ගත්ත තැන් පටන් ඔහු මොකද කරන්නේ? අරන් තියෙන්නේ මොකද්ද? ගඳ ගහන එකක් ඒ නිසා හොදන්න ඕනේ. ජරා වෙන එකක් ඒ නිසා සුද්ධ කරන්න ඕනේ. දිරාපත් වෙන එකක් කන්න දුන්නේ නැහැ නම් පෝෂණය කරලා නැහැ ඒ නිසා අවශ්‍යම දේ දීලා පෝෂණය කරන්න ඕනේ. ලෙඩ හැදෙන එකක් ඒ නිසා වේද දෙන්න ඕනේ. ඔක්කොම කරලා දුන්නා සදාගෙන හිටියත් අර මායාව ගෙවිල යනවා කුණුගොඩ ඊට පස්සේ කරගහ ගන්න ඕනේ. දැන් නීතිය අහු වෙලා, ප්‍රයන්ට අහු වෙලා, වෙන බාහිර හිතවත්කමට අහු වෙලා. මොනවා කරන්නද ලස්සන හින්දා ඒ කාලේ ගත්තා මං ගියා. දැන් බලපුවාම අරු 5 10 ගියේ. දැන් ඒකගේ හැටි මේකගේ හැටි අනේ වෙච්ච දෙයක්. දැන් මොනවා කරන්නද? නීතිය අර පැත්තෙන් හිර කරලා තියෙනවා හොඳට. යුක්ති ධර්මයේ කියලා එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳට. ශිෂ්ටාචාරයේ කියලා එකක් ඒ පැත්තෙන් හිර කරලා හොඳට. දැන් ශිෂ්ටාචාරය නිසා නීතිය නිසා අර කියන ධර්මයේ නිසා ඉන්නවා මිස ලස්සන හින්දා ඉන්නවා. නෑ ලස්සන තමයි කොටු කරලා දුන්නේ. කොටු කර ගන්නකන් ලස්සන තිබුණා. කොටු කරලා දුන්නාට පස්සේ එපි ගියා. එන ලස්සන කියන්නේ කීනෙන් ගෑස හොඳක් වා කියලා දකින්න කිව්ව ඕක. අන්න මේ ලෝකේ අපි මායාව දකින්නවා. මෙන්න දුකට හේතුව. දුකට හේතුව සාරද අසාරද කියලා බලන්නේ. දුකට හේතුව කියන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය අපි මොනවට කොටු කරන්නේ? අහාර වූ දුක් ගොඩකට කොටු කරලා දමනවා. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නැති මායාව. නැ මායාවේ තිබෙන ස්වභාවය එකක් නම් ආස්වාද එකක් නම් ආදීනව දහසක් ඔක වට කරලා තියෙනවා. ඔය ආදීනව දහ සිහි කරන්න පටන් ගත්තා නම් අන්න වහදාපු මත්පැන් බීදුරු වගේ දකින්න. මත්පැන් වල ආස්වාදය තියෙනවා වහදාපේක බොන්නේ. ආස්වාද මායාව තියෙනවා. ආස්වාද මායාවට හැවිරිලා අර දුක කරගහන්නේ නැහැ. අන්න ඥානවන්තක. ඉතින් කවුරුවත් කිව්වේ නැහැ මේක එපා කියලා දැන්. නැ බුදුදහම නිගරු කළා හරියනවද? බුදුදහම දුක පෙන්නාගම කියලා. නැ බුදුදහම දුකට හේතුවක් පෙන්නපු ආගම. දුක විතරක් පෙන්නුවේ නෑ. දුක නිරෝධ කරන එකක් පෙන්නපු එක. දුක නිරෝධ මාර්ගයක් පෙන්නපු එක. එහෙනම් බුදුදහම කොච්චර සාහනදායිද? නැයි බුදුදහම දුක පෙන්නාගම කිව්වොත් යථාර්ථය දන්නේ නැති අය කියන කතාවක් වෙනවා. මෙන්න අපි දකින්න ඕන දැන්. එහෙනම් මේ විදිහ එක දෙයක් මේ අරගත්. හරිම සුවඳයි. හරි ප්‍රණීත සුවඳක් දෙන පත්තිගාන. අවිර ගණක් දෙන්න. දැන් ගණක් දුන්නාට පස්සේ අපි කියනවා පොඩ්ඩක් ඔක ඇරලා තියහංකෝ. හුඟක් සුවද, හුඟක් වටිනවද? කීයක් දින කෑව ගන්න බං අවල් හොටලි. හරිම රහයි, හරිම සුවදයි කෑම. එයා එකින් කෑම එකක් කරා වරින්කු තිබ්බා. වරුවත් තියලා අරගෙන ගණින්කො බලන්න අරගෙන. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයකෝ. අප්පා පිල්ලු ගැද ගන්නවා, මේකද පිල්ලු වෙලා. එනාර බත් පිඟානේ තිබිච්ච රොඩ දැන් එපා වෙලා. එනාර පිල්ලු බඳ ගහව බත් පිඟානේ කිරලා බැලුවොත් එහෙම කිලෝ එකක් නම් තිබුණේ කිලෝ එකම තියෙනවා. හැබැයි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයකින් අතුරු දහන් වෙලා. එනං ගෑවිලා තිබිච්ච ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තිබුණා ඒ තුල. ඒක අල්ලා ගන්නකම් ඒක භුක්ති විඳිනකම් විතරයි ඒ මායාව තිබුණේ. අල්ලා ගත්තාට පස්සේ භුක්ති විඳලා පස්සේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් අල්ලාගෙන තියෙන්නේ මොකද්ද? වැඩ කර නැති නිසාර ගොඩ. නිසාර ගොඩකට කොටු කරන්න ගාලා තිබිච්ච මායාව තමයි අර සුවද කිව්වේ. අන්න ලස්සනේ හැටි, සුවදේ හැටි, රසේ හැටි. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ හිතට දුකට හේතු වන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හැම වෙලාවෙම බැඳිලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ සත්වයා කොටු කරන්න. කොටු කරා වෙලාවෙ මොකද වෙලා තියෙන්නේ? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගිලිහිලා යනවා. හැබැයි කොටු වෙච්ච එකෙන් මිදෙන්න බැහැ. මේ නිසාම තමයි ලෝක සත්වයා පවට කොටු කරන්නේ. අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නිසාම මොන තාලින් හරි මං අයිති කරගන්න, මගේ කරගන්නවා, මම කරගන්නවා, ඒ තත්ත්වෙට මමපත් වෙනවා, ඒක මගේ කරගන්නවා. අන්න මායා දර්ශනයේ නිසා තව මුලාවකින් හැටගෙන ඉච්චා. මත් කළා. මත් කරලා මොකද කරන්නේ? අයිතුකමකට අසාධාරණීය සත්‍යය පිළිඹිව්වා. අයිතුකමෙන් අසාධාරණේ මොකද වෙන්නේ? මහා පාපයකට කරගහගත්තා. තත්පරය තුළ ඇති කරගන්න පාපය ගවන්න අවුරුදු කල්ප ගාණක් යනවා. මට විරුද්ධයි මගේ ප්‍රියවරාපේට විරුද්ධ එක. මේක ඊට විරුද්ධ හටන් කරන එක. මුට ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. අහුවෙ තිනවක වර්ණ. ගත නිගමනිය. මං භාර්යාව ගෙනාවා. මං ස්වාමි පුරුෂයෙක් එක්කලා ගියා. මේ තැනත් අහුව මේ තැනත් එක පැහැර ගන්න හදනවා. හැබැයි හොඳ වැඩක් කරන්න කව අහුවෙච්ච අය කොයිලිය හරි. දෙනවා කිට වහ ටිකක්. දෙනවා කර වහ ටිකක්. ගානවා පොල්ලකේ මැරෙන්නේ. බස බැස නිගමනි. නිගමනි දැරි වුණා නම් මොකද වෙන්නේ? තත්පරයයි ගියේ පොල්ලෙන් ගහලා මරන්න. ප්‍රාණඝාත පාප කර්මී ගෙවන්න කොච්චර කල්ද? කරගත පාමේ පාපයෙන් හටගත දූෂිතාවයේ ගෙවන්න හතර අපාගත වෙලා කල්ප කාලාන්තරයක් යනවා. එහෙනම් තත්පරය තුළ මායාවට අහුකලේ මොකක් නිසාද? අර ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයට විරුද්ධ වාපිකර මං ඉඩ දෙන්නේ නැහැ. බැස තරගෙට. මත් වෙලා ආයුක්තියක් අසාධාරණයක් කළා. එහෙනම් අපි ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ හිතේ බැඳිලා හැඳිලා තිබුණ නැත්නම් ඔහුවටින් අර ප්‍රාණඝාතය කෙරෙනවා. කෙරෙන්න හේතුවක්. හොරකමක් කෙරෙනවා. සුරාව සූදුව දුරාචාරය බොරුවෙන් හැවටීමක් කෙලෙමේ මිදවීමක් කරන්න හේතු තියෙනවා. දස අකුසලේම කරන්න තියෙන හේතු ඔක්කොම හැදිලා තියෙන මොකද්ද? ඔන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා කරන මත්වීම. මෙන්න ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ප්‍රිය නෑ මధుර නෑ කියන්නේ නැතුව ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය නිසා අපිට කොයිතරම් ආදීනව ඇති කරනවද? ඒක අපිට කොච්චර අවැඩ ඇති කරනවද? අපිට යහපතක් වෙන්නද ඔය පෙනී සිටින්නේ? එන අපි රවටන මායාව. මෙන්න මේක දකින්න ඕනේ. ඇම ගහලා බිලිකොක යමර පස්සේ මාළුව ඇම නිසා ගිලිනවා බිලිකොක. බිලිකොක විතරක් දැමන කවදාව ඒකට ගහන්නේ නැහැ. බිලිකොක වහලා පිටින් ගහපු ඇම නිසා ඇමට ආසාවේ ඒකට ගහපු මාළුවාට බිලිකොකේ පැටලෙන්න වෙනවා. බැරිලා හරි මාළුවේ දන්නවා නම් එහෙම මාව කොටු කරන බිලිකොකක අහලා මේ ඇම තියෙන්නේ කියලා එහෙම මාළුවා කවදාව අර ඇම කණ්ඩ යන්නේ නැහැ. මෙන්න මේ වගේ ලෝකයේ බිලිබාන හැම පහක් තමයි මනවරණ රූප, මනවරණ ශබ්ද, මනවරණ ගන්ධ, මනවරණ රස, මනවරණ ස්පර්ශ කියන්නේ. ඔන්න ඔය හැම ගහලා දාලා තියෙන බිලි කකු තමයි ලෝකෙ හැම වෙලෙම තියෙන්නේ. අහුණාම කොටු වෙනවා. මෙන්න මේක නුවණින් විමසලා තේරුම් ගත්ත දාට එයා දකිනවා ලෝකයේ ප්‍රිය ස්වභාවයක් ඇද්ද, මధుර ස්වභාවයක් ඇද්ද? අසාරයි. කැමැතිසේ නැහැ. ඒ ප්‍රිය ස්වභාවයට, මధుර ස්වභාවයට කැමැති. හැබැයි කැමැති වෙන්නේ මොකටද? නිරූපද්‍රිතව කරදරයක් නැතුව භුක්ති විඳින්න. නම් ලෝකයේ තුල ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියන්නේ මොකද්ද? අපිව කොටු කරන්න තියෙන හැමක් නා. කොහෙද අපි කැමැත්තේක ඉඳුවෙන්නේ? අපි ඉච්ඡ වශයෙන් කැමැති වශයෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණා නම් අන්නේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දින යමක් ඇත්නම් කැමැතිසේ නැහැ. ඉච්ඡසේ නැති නිසා අනිච්චයි කිව්වා. ඉස්තිරි නැති නිසා කියලා ගත්ත ගාම මොකද වෙන්නේ? අපිට යථාර්ථය වැටහිලා නැහැ. ඒකේ ආදීනේ ඒකෙම දකින්න ඕනේ. නැ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ආදීනවේ ඒකෙම දකින්න ඕනේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ස්ථිර නැති හිඳයි මට එපා වෙන්නේ කිව්වනම් එහෙම ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය දැකලා නෙමෙයි නිගමන ඉට පැත්තේ. ඒක ස්ථිර නැති නිසා. ස්ථිර නැහැ කියලා ගත්තාම ප්‍රිය යම් කිසි දෙයක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යථාර්ථය වැටහෙන්නේ නැති නිසා ඒක ඉස්සිරි නැත්නම් තව එකක් පස්සේ යනවා. ගන්නව නිගමනේ. ඒක ඉස්සිරි නැති හින්දා තව එකක් පස්සේ යනවා. ඕකෙන් තමයි සසර ගමන හැදිලා තියෙන්නේ. ඉස්තිර නැති හින්දා තව එකක් හොයන හින්දා. එන ඉස්තිර නැහැ කියන එක ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ අත්හරවන්න බල බල දරන්න පුළුවන් වචනයක් නෙමෙයි. එහෙනම් මොකක්ද වෙන්නේ? කැමැතිසේ නැහැ. කැමැතිසේ නැත්නම් තව එකක් අල්ලන්න විදියක් නැහැ. කැමැතිසේ තියෙන එකක් හොයන්නේ නැති නිසා. ඉස්තිර නැහැ. ඉස්තිර නැති එකට ආස්වාදය ලැබෙන්නේ නැති නිසා ਉਹ වෙන එකක් පස්සේ යනවා. යන්නේ අනේක කැමැතිසේ නැහැ කියලා දැනගත්තොත් ඒකෙම ඒකේ යථාර්ථය දැනගන්න. අන්න වැහිලා තියෙන තැන. යමක් කැමැතිසේ නැද්ද? ඒක දුකයි. යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කිව්වෝ. ලෝකේ කොච්චර ස්ථිර නැති වුණත් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය තියෙන අවිද්‍යාමාන වෙනවා. අප්‍රිය අමధుර දේවල් ලෝකේ විද්‍යාමාන වෙනවා. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අර අප්‍රිය අමధుර ස්වභාවය ස්ථිර නැහැ ඒකත් දුකද? අංශභාගය හැදෙනවා, පිළිකාව හැදෙනවා ඒකත් යමක් කියන එකයි. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කිව්වොත් අංශභාගය පිළිකාව ස්ථිර නැහැ ඒකත් දුකද? කො ධර්මයට ගැලපෙන්නේ? කො ධර්මයට බහයි? කො විනයට බහින්නේ කොහොමද? ධර්මයට බහ හිටියේ නැත්නම් කොහොමද විනයට බසව ගන්න? ධර්මයට බහ හිටියොත් කාරණා අකාරණ හරියට තේරුම් අරගෙන ඊට අනුව පිළිපදිනවා. එතකොට විදිය. නැ විනය නගන්න නම් ධර්මයේ දැකලා තියෙන්න ඕනේ. ධර්මයේ දැකෙන දිහාකල් විනය නගන්න විදිහක් නැහැ. ධර්මයේ දකින්න ඕනේ. ඒ නිසා කියනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යෝ විනයං පස්සති සෝමං පස්සති කියලා දේශනා කළේ නැහැ. ධම්මෝහ වේරකති ධම්මචාරී. ධම්මෝච යතා ධම්මෝ යතාතෝ තථාපටිපජ්ජී තබ්බන්. හැම වෙලෙම ධර්මයයි මුල් කළේ. විනය මුල් කළා කතා කළේ නැහැ. ඔය හැමතැනක පේනා තියෙන්නේ ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ දැකේ නැත්නම් ඔරේ විනයක් කෝරා ගන්න බෑ. ධර්මයේ දැකනනම් ධර්මයෙන් දැකනනම් මේක වැරදසහිතයි, මේක අවැරදසහිතයි. මේක දරන්නේ මෙන්න මේ වගේ වැරදසහිත දෙයක්. මේක මෙන්න අවැලක් දරන එක. මෙන්න මේ වේ දකින්න. දැක්කට පස්සේ අපි නිගමනය කරනවා යමක් නිසා අවැල නම් ඒක නොකල යුතුයි. යමක් වැරදසහගත නම් ඒක කල යුතුයි. නොකල යුතු හැටි දැනගෙන අතාරිනවා. කල යුතු හැටි දැනගෙන ක්‍රියාත්මක වෙනවා. අන්න විනේ. එහෙනම් ඔය කියන විනේ විසක්. හදාපු විනයක් අපි දන්නේ කොහොමද? ඒක විනයක්ද නැද්ද කියලා. විනය විනය හැටියට දකින්න නම් ධර්මයේ හැටියට දකින්න ඕන. ධර්මයේ හැටියට දැක්කහම විනය එතනම මතු වෙනවා. මෙන්න මේක කියන අභි විනය. ඔය හැඟවිලා තියෙන ධර්මයේ තමයි අපි දකින්නේ අභි ධර්මයේ. හැඟවිලා තියෙන හින්දා දකින්න බෑ. හැඟවිලා තියෙන ධර්මයේ මොකද්ද? දහසක් ආදීනව හැඟවිලා. හැඟවිච්ච දහසක් ආදීනව මතු කරගන්න පුළුවන් වුණා නම් ධර්මයේ තුලින් ධර්මයෙන් අභි ධර්මයට ආව. එතකොට ඔහු දකින්න හම්බෙනවා මෙච්චර කාල සම්මත කරගත්ත පදයක හිටියට විනයක් කියලා හදාගත්ත එක හිටියා මිසක් අභිවිනේ තිබුණේ. අභිධර්මයේ මත වේලාට පස්සේ අභිධර්මයේ තුලින් දකින්නවා. අභ්‍යන්තරයේ තිබිච්ච ධර්මයේ තුලින් මෙන්න දහසක් ආදීනෝ. අභිධර්මයෙන් දැක්ක. එහෙනම් මම ගන්න තීරණේ මොකද්ද? පිළිපදින්නේ මොකටද? ඒ පස්සේ තව තවත් ගියෝ මං අනාතයි. ඒක අත්හැරියොත් නාතයි. අනාත දැක්ක අනාත හැටියට නාත දැක්ක නාත හැටියට. අන අනාත නාත දැකනන් කියනවා බුදුන් දැක්ක. කොහොද අනාත නාත කියන්නේ? අපපටිම බුදුන්. අනාතනාත ප්‍රතිමාවක් නැහැ. බුදුන්ට ප්‍රතිමාවක් නැහැ. බුදුන් කියන්නේ අනාතනාත. අනාත අනාත හැටියට දැකන නාතනාත හැටියට දැකන ඔහු අනාත දැකලා තියෙනවා නාත් දැකලා තියෙනවා අනාතනාත් දැකන බුදුන් දැක්කා. බුදු දැකන ධර්මයේ දැක්කා. ධර්මයේ දැකන බුදුන් දැක්කා. මෙන්න බුදුන් දකින්න හැටි. එහෙනම් ධර්මයේ තුලින් අපි දකින්න ඕනේ මෙන්න අනාත දෙයක්. අනාතයට පත් කරන ආදීනව දහසක් ආදීනව ආස්වාද නැමැති මායාවකින් වහලා අපි රවට්ටනවා. මෙන්න හැඟවි අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ධර්මයේ මෙන්න මේක මතු කරගන්න පුළුවන් වුණා නම් එදාට කිව්වා අභිධර්ම ධර්ම බිස්සුන් හිටියා කියලා බුදුරණන් වහන්සේ වැඩින්න කාලේ. එහෙනම් අභිධර්මයේ කියන්නේ විනය සූත්‍ර අභිධර්මයේ කියන්නේ ඒ ත්‍රිපිටකයේ ඒක ධර්මයමයි. ඒක ධර්මයේ තුල තියෙන විශේෂ කොටස නිසා ඒක අභිධර්මයේ කිව්වා. අවබෝධ කරගන්න අභිධර්මයේ එකක් ඔය ධර්මයේ තියෙන විශේෂ කොටස අභිධර්මයේ කියන්නේ තව එකක්. නම් බුදුරණන් වහන්සේ වැඩින්න කාලේ අභිධර්ම දේශනා කරන විසුණු වහන්සේලා හිටියා කිව්ව මොකද්ද? ඔන්න ඔය හැඟවිලා තියෙන ආදීනව මතු කරලා පෙන්වන්න පුළුවන් දක්ෂතාවයෙන් ඉතයි හිටියා. ඒ අයිටික අභිධර්මතර විසුණු වහන්සේලා. මෙන්න ජාතිය, මෙන්න ජාතියේ හේතුව, මෙන්න ජාති නිරෝධය, මෙන්න ජාති නිරෝධ මාර්ගය. හරි ආකාරව විග්‍රහ කළා දෙනවා. අභ්‍යන්තරයේ හැඟවිලා තියෙන ආදීනව පෙන්ලා ජාතිය හැටි පෙන්වනවා. නැවත් ඒකට මොකද කියන්නේ? ජාතියද දුකයි කියලා ජාතිපි දුක්ඛා කියලා තේරුවාද? ජාතියද දුකයි. වාසා නිරුක්තිය අනුව ජාතිය ද දුකයි කියලා තේරුවා ජාතිපි දුක්ඛා කියන්නේ. දැන් ඇත්ත බලාපුවාම නුවන්ට ගෝචර වෙනවද? අර ප්‍රියමනාප ස්වභාවයක් ඇති ජාති තියෙනවනම් ඒ ප්‍රියමනාප ස්වභාවයේ දුකද? ඒක දුක නෑ. ඒක නිසා තමයි සත්වය ඇලෙන්නේ. එහෙනම් මොකද්ද පින්නේ? ජාති අපි දුක්ඛා ජාති පි දුක්ඛා. අපි ජාති දුකයි. ජාති අපි කියන එකයි වදින ජාති පි කියා. ජාතිය ද කියන අර්ථය නෙමෙයි මේක භාෂා නිරුක්තිය. පද නිරුක්තියක් තියෙනවා පද නිරුක්තිය දකින්නකන් ධර්මයේ තෝරන්නක. ජාති අපි දුක්ඛා ජාති පි දුක්ඛා. අපි කියන්නේ අපි ඉරියාවෙන් අපි හොයාගන්න ඕනේ. පි ඉරියාව ප්‍රියාව. අපි ඉරියාව අප්‍රියාව. අන අපි කියන වචනේ පෙන්නේ මොකද්ද? අප්‍රිය සහගත බව. ජාති අපි කියන්නේ අප්‍රිය ජාති. අපි ජාති. අප්‍රිය ජාති දුකයි. දැන් මේකට කිසිම තර්කයක් වාදයක් ගේන්න බෑ. අපිට දුක දෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති දුක දෙන්නේ නැහැ. ජාති කියන පොදු නම ගත්තහම මේකේ ප්‍රිය ජාති තියෙනවා ඒවට හිත ඇලෙනවා. අප්‍රිය ජාති තියෙනවා ඒවට ගැටෙනවා. ජාති දෙක ආකාරයි. කොරසක් ප්‍රිය ජාති කොරසක් අප්‍රිය ජාති. මේ සියලුම ජාති දුකයි කිව්වොත් එහෙම ලෝකයා ගණන් ගන්නේ නැහැ. නෑ අප්‍රිය ජාති දුකයි. ජාති වල අප්‍රිය ජාති තියෙනවා. නෑ ජාති කියන්නේ මව කුසෙන් බිහි වෙන ඒවා විතරක් නෙමෙයි ජාති කියන්නේ. ජාති විවිධාකාරයි අප්‍රමාණයි. ලෝකේ හටගත්ත හැම එකක්ම හටගත්තට පස්සේ හටගත් ඒවා ජාති. මෙනි ජාති තෝරා ගන්න ඕනේ. ජාති කුඩා ජාති තියෙනවා මහා ජාති තියෙනවා. කුඩා කුඩා ඒවා හැදිලා හටගත්ත මහා ජාති තියෙනවා. ලොකු ලොකු ගොඩවල් වලට ඒ සම්මත තියා ගන්නවා. කුංචි පුංචි ගොඩවල් වලට ඒ මට්ටමේ සම්මත තියා ගන්නවා. කෙස් ජාති, ලොම් ජාති, නියපොතු ජාති, දත් ජාති, හන් ජාති, නහර ජාති, ඇට ජාති, ඔය ජාති වචනේ අදත් අපි ළඟ භාවිතා වෙනවා. ඔය ඔක්කොම ජාති, ගස් ජාති, ගල් ජාති, වැල් ජාති, පස් ජාති, ඔය ජාති තමයි ඔක්කොම. සජීවී ඒවා තියෙනවා, අජීවී ඒවා තියෙනවා. ඔක්කොම ජාති. මේ ජාති අතර ප්‍රිය ජාති තියෙනවා, අප්‍රිය ජාති තියෙනවා. ඔය ජාතිලින් ප්‍රිය ජාතියක් ආවොත් මිනිහා සුවයි කියලා ගන්නවා. අප්‍රිය ජාතියක් ආවොත් දුකයි කියලා ගන්නවා. මෙන්න අපි දකින්න ඕනේ ඉස්සෙල්ලා මේක. ජාතිවල වෙනසක් තියෙනවා. සියලුම ජාති දුකයි කිව්වොත් එහෙම ලෝකේ දුකයි කිව්වහම බුදුරන් වහන්සේ ඇයි මොඩේ එහෙම කිව්වේ කියලා බුදුරන් වහන්සේ අහුවන. ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය ඇලෙනවද? අප්‍රිය මధుර ස්වභාවයක් නැත්නම් ලෝකෙ මිදෙනවද? මේ දෙකම විද්‍යාමානයි. එහෙනම් ජාතිවල ওই දෙකම විද්‍යාමානයි. ප්‍රිය ජාති තියෙනවා අප්‍රිය ජාති තියෙනවා. දැන් ප්‍රිය ජාති දුකයි කිව්වොත් පිළිගන්න හේතු නැහැ. අප්‍රිය ජාති දුකයි. ප්‍රිය ජාති දුකට හේතුවයි. අන දුකයි දුකට හේතුවයි ජාති වලින්ම දකින්න ඕන. ප්‍රිය ජාති දුකට හේතුව. ප්‍රිය ජාති නිසා අල්ලන්න ගියහම අහුවෙන්නේ අප්‍රිය ජාති. ප්‍රිය ජාති එකක් අල්ලන්න ගියහම දහසක් අප්‍රිය ජාති වලට කොටු වෙනවා. එහෙනම් අප්‍රිය ජාති අතරින් මයි ප්‍රිය ජාතියත් මතු වෙලා පේන්නේ. ඒ ප්‍රිය ජාතිය සැපසහගත නිසා ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුත් නිසාම තමයි ලෝක සත්‍යය අල්ලා ගන්න ගියාම අප්‍රිය ජාති වලට කොටු වෙන්නේ. හැම ගහන්න ගියාම පිළි කොකට කොටු වෙනවා වාගේ. ප්‍රිය ජාති අල්ලන්න ගිහිල්ලා අප්‍රිය ජාති වලට කොටු වෙනවා. අප්‍රිය ජාති දුකයි ප්‍රිය ජාති දුක නැහැ. ප්‍රිය ජාති දුකේ හේතුවයි. එහෙනම් ජාති තුලම විද්‍යාමාන වෙනවා දුක සහ දුකේ හේතුව. අන්න අපි දෙකම දකින්න ඕනේ. ඒක දැකේ නැත්නම් අපි බොරුවට රැවටෙනවා. යථාර්ථවත් ඇත්ත ගන්න දන්නේ. එහෙනම් බොරුවට හැවටෙන එක බුදුදහම නෙමෙයි. බුදුදහම කියන්නේ හැම දෙයකම හරි ඇත්ත දකින්න ඕනේ. එහෙනම් ප්‍රිය ජාති දුකට හේතුවයි, අප්‍රිය ජාති දුකයි. අන් ජාති අපි දුක්ඛා. අප්‍රිය ජාති දුකයි. ජරා අපි දුක්ඛා. ජරා කියනකොට දිරා යන ඔක්කොම ජරා. එහෙනම් මේ ලෝකේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුත් ඒවා දිරා යන. අප්‍රිය අමధుර ඒවා දිරා යන. ඒ සෑම ජාති වලටම දිරා යාම උරුමයි. ලෝකේ යම් ජාතියක් හටගත්තද ප්‍රිය ජාති මధుර ජාති වේවා අප්‍රිය අමధుර ජාති වේවා මේ ඔක්කොම ජරාවටපත් වෙනවා. එතකොට ප්‍රිය ජාති ජරාවටපත් වෙනවා නම් අපි ඒකට දුක් වෙනවා. අප්‍රිය ජාතිය ජරාවටපත් වෙනවා දිරා යනවා. ඒකට දුකද? යම් කිසි ජාති වශයෙන් අපි උපමාවක් වශයෙන් ගන්නවා. ගමක ඉන්නවා මහා දාමරිකි සල්ලාලි බේබද්දී ගමටම එපා කරපු එකයි. මේක හොඳට හයි හත්ති ඇතුව ඉන්නවනම් ගමේ මිනිහෙකුට පාටට යන්න බෑ, දොට බහලා යන්න බෑ. ගහනවා, බයිනවා, හිංගි කරනවා, කලාවලා ගන්නවා, නොයෙක් හිංගි හිංසා කරනවා. දැන් මේ දාමරික ජාතියක් අපි දැක්කා. අපි ප්‍රිය ජාතියක් නෙමෙයි, ඒක අප්‍රිය ජාතියක්. අපිට දුක ගෙන දෙනවා. දැන් ඔය දාමරිකයා දිරන්න පටන් ගන්නවා, වැහැරෙන්න පටන් ගන්නවා. ලෙඩක් හැදිලා හරි අසනීපකක් මොකක් හරි වෙලා හරි වයස ගිහින් හරි දැන් මේක වැහැරලා මේකට දැන් හැරමිටිය යන්න වෙලා. දැන් අර ගමේ හිටපු මිනිස්සු දුකද? අනේ අර අපිට දාමරිකකම් කරපු අපේට යනකොට පාරින් ඉන්නකොට මග රැකලා ගහපු අනේ බලන්නකෝ හැරමිටියක් අරන් දැයි යන්නේ අපිට හරි දුකයි කියනවා. යන්තම් ඇති දෙයියෝ බැලුවා වාගේ ඕකට ලෙඩක් හැදිලා අපි පැත්ත වැටලා ගියකන් අපි වේරුණා. සතුට වෙනවා නේද? එහෙනම් සියලු ජරා ලෝක සත්‍යයට දුකද? එහෙනම් මේ ජරාවල තියෙනවා ප්‍රිය ජරාවක් තියෙනවා අප්‍රිය ජරාවක් තියෙනවා. ප්‍රිය ජරාව ලෝක සත්‍යයට ප්‍රිය දේ ජරාවට පත් වෙනකොට නම් දුකයි. අප්‍රිය දේවල් ජරාවට පත් වෙනකොට ඒක දුක නෑ. එහෙනම් අපි අප්‍රිය කරන්නේ මොන ජරාවට? ප්‍රිය දේවල් ජරාවට පත් වෙන නම් අපි ඒක ප්‍රිය කරන්නේ නෑ. මේනි ජරා අපි දුක්ඛා ජරා අපි දුක්ඛා. අප්‍රිය ජරාවක් තියෙනවා අපිට. යම ප්‍රිය නම් මధుර නම් ඒක ජරාවට පත් වෙනට අපි කැමති නෑ. මෙන්න අප්‍රිය ජරා. ලෝකේ ප්‍රිය ජරාවක් තියෙනවා. අපිට අවැඩ කරනවා නම් අපිට හිංගි හිංසා කරනවා නම් ඒක ජරාවට පත් වෙනකොට අපිට ඒක දුක නෑ. එහෙනම් අපිට දුක දෙන්නේ මොනවද? අපි අප්‍රිය කරන දේ ජරා.